नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नरोनीय स्वामी महंस राधिका महात्म्यतुलु සම්බන්ධයලා ඉන්න සිතුනි, අපි අද මේ ආධුනික වැඩසටහනේ ආධුනික සතියන් සති හඳුන්වා දීමේ වැඩසටහනේ තවත් එක් අවස්ථාවකටයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අන්නේ කාර්යයේ ආරම්භය සිතමේ වශයෙන් ගන්නවා මේ සතිය සහ සතිමත් භවයේ පිළිබඳව තමන්ගේ ප්‍රායෝගික කටයුතු සඳහා උදව් කරන ඒ දැනුම තමන්ගේ පිළිබඳව සුපයක් විදියට සුතමේ ඥානෙ සුතමේ වශයෙන් ඒක ලබා ගන්නවා. ඊට පස්සේ කාරණා තමන් කුලින් විමසගෙන චින්තාමේ වශයෙන් තමන් විමසා ගන්නවා. ඒ අනතුරුව ඒ කාරණා විශේෂ වශයෙන් අවශ්‍ය තමන්ගේ මේ භාවනාමය තමන් තුළින් දකින තමන් කටයුතු කරගෙන යනකොට මේ සතිය වැඩිවීමට එකින් උදව්වක් උපකාරයක් ලබා ගන්නවා. අන්නේ විදිහට මේ කටයුත්ත සඳහා ආරම්භය මේ ලබා ගන්නයි අවස්ථාවේ සූදානම් වන්නේ. ඉතින් අපි මේ කටයුත්තේදී අද මාතෘකා කරගත්ත බුදුපියන් වහන්සේ වදාරලා තියෙන පුද්ගල යම් පිළිබඳ යම් බෙදීමක් විවිධ විදිහට පුද්ගල වර්ග බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ එක අවස්ථාවක භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ආනි මේ ලෝකේ පුද්ගලයෝ වර්ග හතක් ඉන්නවා. පළවෙනි කොටස විදිහට මේ හඳුන්වන්නේ මේ ඔක්ක පුද්ගලයෝ මේ හඳුන්වන්නේ මේ අවස්ථාවේදී මේ කලයක් එක්ක දියේ වැටිච්ච පුද්ගලයෝ ගැන. කොට මේ යම් පුද්ගලයේ පළවෙනි පුද්ගලයා දියට වැටුනම එයා ගිලිනවා. ගිලිලා ගිලුනමයි ඉවරයි. යට තමයි යනවා. දෙවෙනි පුද්ගලයා ගිලිනවා උඩට එනවා. ඊය මසොත් පිටට එනවා ආපහු ආපහුදී මෙවන පුද්ගලයා ඔන්නෝක. තුන්වෙනි පුද්ගලයා සඳහන් කරන්නේ මේ දියේ ගිලිලා උඩ එනවා එකවර. ඇවිල්ලා උඩ ඉන්නවා යට යන්නේ. මතු වෙලා ඔහේ ඉන්න. තුන්වෙනි පුද්ගලයා. හතරවෙනි පුද්ගලයා උඩට ඇවිල්ලා යන්න දෙන්නේ මේ ඊට වැටලා යන්න තැනක් වේරිලා උඩට යන්න තැනක් හොයනවා. වටපිට බලනවා. පස්වෙනි පුද්ගලයා උඩට ඇවිල්ලා වටපිට බලලා නිකන් ඉන්නේ නැහැ. මේ පැත්ත බලාගෙන පීනනවා. ඉතින් පහයි. අන්න ඒ විදිහට පීනලා උඩට එන හයවෙනි පුද්ගලයා. හත්වෙනි පුද්ගලයා සඳහන් කරනවා මේ විදිහට ගොඩට ඇවිල්ලා හොඳට පහසුවෙන් වටපිට බල බල ඉන්නේ ඒ පුද්ගලයා. මෙන්න මේ පුද්ගල වර්ග හත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔන්න ඔය වර්ග හත ඒ අවස්ථාවන්හිදී එක් එක් විදිහට පුද්ගලයන් බෙදනවා භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සයා. ඉතින් අන්නේ බෙදීමට ඒ මුළු සත් මනුස්ස ප්‍රජාවම වැටෙනවා ඒ අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී මේ බෙදෙන කොටස් හතට මේ මනුස්ස දිනුම මනුස්ස සංහතිය අයිති වෙනවා. මනුස්ස වගේම මේ ධර්මය අනුකූලව දේව සත්‍යය වැටෙනවා. ඉතින් බුදුපියාණන් වහන්සේ මේ දේශනා කරන මේ කොටස් හත නะ අද අපි කෙටියෙන් කරගෙන බලමු. මේ අපි කරගෙන යන කටයුත්තේදී කොහොමද මේ කාරණා බෞද්ධ මහසී ධර්මය අපිට ගලපෙන්නේ කියලා. සිංහතුනි පළවෙනි පුද්ගලයා මේක ඉතින් සාමාන්‍යයෙන් කියනකොටම හිතා ගන්න පුළුවන් මාසික ධර්මයේ හැම විටම මේ එක පැනකින් ඉඳන් අනිත් පැත්තට යන ගතිය. කියන්නේ ආරම්භයක් අරගෙන ගමනක් ගිහිල්ලා යම් අවසානයක් තියෙන. මේ මාර්ගය කියන්නේ ධර්ම මාර්ගය යනවා කියන්නේ. මේ වගේ කටයුත්තක්. එතකොට ආරම්භ කිරීමක් තියෙනවා. ඒ වගේම යම් ගමනක් තියෙනවා. ඒ වගේමයි එහි යම් නිෂ්ඨාවක් පරම නිෂ්ඨාවක් අවසානයක් කියලා කියන්නේ. එහෙම තියෙනවා. ධර්ම මාර්ගයක් තියෙනවා ඒ දෙක තියෙනවා. ඉතින් මෙන්න මේ මාර්ගය ගමන් කරන මාර්ගය තමයි අපි හඳුන්වන්නේ භාවතුන් වහන්සේ. දැන් මේ එක එක විදිය සීල සමාධි ප්‍රඥා. දාන සීල භාවනා කියලා. ත්‍රාරෂ්ඨාංග මාර්ගය කියලා. දස අකුසල් වලින් වෙන්වීම තුලින් මාර්ගය වැඩෙනවා. පටිච්ච සමුප්පාදේ වැඩෙන මේ විදිහට විවිධ විදිහට භාවිතා මාර්ගය ධර්මයේ දේශනා කරනවා. ආන්නේ ධර්මය ඒ අවස්ථාවේ ඒ පුද්ගලයාට අනුකූලව අනුරූපව මේක දේශනා කරනවා. ඉතින් එතනදී ඒ විදිහට එකම මේ ධර්ම මාර්ගය ක්‍රම මාර්ගය හිමන් නිවන දක්වා වැටෙන ධර්මයේ භාවිතා මාර්ගය දේශනා කරන්නේ එක් එක් පුද්ගලයාට අනුරූපව. ඒ වගේ මේ අවස්ථාවේ ඉන්න තැනේ හැටියට මේ පුද්ගලයා ඇතුළු උපසවා තබීමට මේ මාර්ගයේ යම් ප්‍රමාණික ඉහළ යෑම සමහර අවස්ථාවලදී මේ මුල සිට අග දක්වාම සමහර තැන්වලදී යම් කොටස් කීපයක් විතරයි ඒ පුද්ගලයාගේ තත්ත්වය අනුවාසනාසේගේ මේ සර්වඥතා ඥානෙන් දේශනා. කියන්නේ ඒ කාරණා ඒ සඳහන් වෙලා තියෙන ධර්මයේ මේ අද දක්වා අපට ලැබිලා තියෙන ඒ අතීත එදා පටන් මේ දක්වා පැවතියා වූ ඒ උතුම්බු ඒ ධර්මයේ රැකගෙන අපි සංඝ රත්නයේට පිළිපදවන්නට මේක ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා මේ අද දක්වා අපට මේ විදිහට ලැබිලා තියෙනවා. ඉතින් යන්නේ ලැබිච්චා වූ මේ ධර්මය තුල ওই පොද්ගල වෙදීම මේ සඳහන් වෙන විදිහට පළවෙනි කොටස ගිලුණා ගිලුණාමයි. ඒ කාරණේදී බෞද්ධයා සඳහන් කරන්නේ නියත විත්‍යාදෘෂ්ටික අය වගේ ඉපදුණා මනුස්සය වෙලා හැබැයි එතනින් මනුස්ස මනස උසස් කියන කාරණේ පිළිබඳව තේරුමක් නැහැ. ඒ පිළිබඳව මොකද්ද මේ මනුස්සත්ව පටිලාභේ වටිනාකම? දුර්ලභෝ මනුස්සත්ව පටිලාභෝ කියන කාරණය ඇහෙන්නේ නැහැ. ඒක පිළිබඳව ධර්මයක් බුදුබණක් ඇහෙන්නේ නැහැ. ආන්න එහෙම කෙනෙකුට මොකද වෙන්නේ? අර මේ මනස උසස් කියන උතුම් ලැබුණු අවස්ථාව පිර පිනකට ලැබෙනා වූ ජීවිතේ මනුස්ස ජීවිතේ නැත්තම් ජීවිතේ වෙන්න පුළුවන්. මේ ලැබෙන අවස්ථාවේදී තමන්ට ලැබෙන මේ ඇහැ කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රිය හය හරහා පහළට අගතිගාමි සත්‍යයට පත් තමන් ඉන්න තැනින් පහළට වැටෙන පහළට යනා වූ මාර්ගයකට වැටෙනවා. එහෙම නැත්නම් මේ ගඟ ගලන පැත්තට රැකිලා අනුසෝතගාමි කියන ගඟක් ගලනකොට ඒකේට වැටගත්තාම ඔහේ නිකන් ගිහාම ගඟ දිගේ පහළට ගලාගෙන තල් වෙලා යනවා නිකන්. ආන්නේ අනුසෝතගාමි. එතකොට ගඟත් එක්ක ඔහේ යන විදියට යනවා ගඟත් ගල්. හැපි හැපි ප්‍රපාත වෙලා ඒ විදිහට ඔහේ ඉන්න පුළුවන්. වේසක් ගන්නෙ නැහැ අවස්ථාවක්. ඉහළට යන්න ඒ ඉහළ පැත්තට යන්න ගඟත් එක්ක ගලාගෙන යනවා. ඉතින් අන්නේ මනුස්ස ජීවිත ඇත්තටම දැන් මේ වගේ කටයුත්තකට යොමු වෙච්ච අය මේ පිළිබඳව හොඳට අත්දැකීම තියෙනවා. මොකද මේකට යොමු වෙන කලින් එතන තමයි අන්න ඒ ජීවිතේ තමන්ට ඒ තමන් ඒ හිතපු ස්වභාවය මම ඇති මේක දැනගන්න ගංගා එක්ක ගලාගෙන ගිය හැටි එහෙම යද්දී වෙච්ච මේ ඒ ගංගාත් එක්ක යනකොට ගස් ගල් වල හැපිලා වෙච්ච තුවාල වෙච්ච දුක් කන්දරා සුළු දේවල් වලට උන මහා පැවුල් හදාගෙන ලොකු පෙතළු හදාගෙන ඉතාම දුක්ඛිත ජීවිතයක් තමයි ඒ කාලේදී ගත කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ තත්ත්වයේ ඉන්න කෙනෙක් දැනටත් ඉන්නව නම් වර්තමානයේත් එහෙම තත්ත්වයයි. ඉතින් මේ තත්ත්වෙමයි ඒ අයත් ඉන්නේ කියලා අන්න තමන්ට තේරෙනවා. එහෙම කෙනෙක් වටුනා කියන්නේ. යා සංසාරයට වැටිලා එහෙමම යනවා. ඒ වටවලල්ලට ඉදීම එකතු වෙනවා. යලොමක් නැහැ. යන්නේ පුද්ගලයා පළවෙනි පුද්ගලයා. ඒ විදිහට විස්තර කරන්නට අවශ්‍ය නැති අන හොඳටම තමා තුළින් ගන්න. ඒ වගේම මේ පරිසරයේ ජීවත් වෙන වටා පිටයි ලෝකේ ලැබෙන තොරතුරු වලින් හොඳට එම තත්ත්වය අඳින්න අහන්නට ලැබෙන්නට තිබෙනවා. එතකොට දැන් මේ අපේ කියන මේ කාරණේ අද දවසේ යම් කෙනෙක් මේකට මුලින්ම අපයත් ඉන්නවා කියලා මතක් කරා. ඉතින් එහෙම කෙනෙක් කොහොමද මේ ඔය කියන ස්වභාවයෙන් ඉදින්නේ? ඔය කියන තත්ත්වෙන් බේරිලා ඒ අර සඳහන් කරපු පටිසෝතගාමි එහෙම නැත්නම් ගංගාවේ ඉඳලට පිහිනන තත්ත්වයට එන්නේ. අන්නේ සඳහා බුදු පියාණන් වහන්සේගේ 84,000 ධර්මස්කන්ධේ තියෙනවා. ඉතින් මේක මේ 84,000 ධර්මස්කන්ධයේ කියනකොට අපි උත් ජීවිතේ ඉවත් කරලා කෙලවර කරන්න බෑ කියලා ඔන්න අදහසක්. ඉතින් නමුත් බුදු පියාණන් වහන්සේගේ ධර්මය 84,000 ධර්මස්කන්ධේ නමුත් චෙටි කරන්න පුළුවන් කියලා සඳහන් කරනෝ. ඒ අපේ ගුරුවරු සඳහන් කළා මේ ධර්මය යොමු වෙනවා මේ අප්‍රමාදී කියන එක පදයේ. ඒ කියන්නේ ප්‍රමාද නොවීම. දැන් ප්‍රමාද වෙන්නකොට තමයි අර ගංගාදිවේ පහළට ගලාගෙන යන්නේ. ඒ ගලනට අහු වෙලා යන්නේ කිසිම උත්සාහයක් නැති එක. අප්‍රමාද වීම කියන්නේ අන්න මේ මෙහෙම ගිහිල්ලා හර කියන්නේ නැහැ. මෙහෙම ගියොත් අර මහා දුක් ගොඩට පත් වෙනවා. ඒ නිසා මම මේක ඉහළට යන්න ඕන කියලා හිතක් හරි එන්න පටන් ගන්න අප්‍රමාදී බව. යන්නේ අප්‍රමාදී බව ලබා දෙන ක්‍රමය තමයි මේ අපි ආරම්භ කළ දින බුදු පියාණන් වහන්සේ වදාළ තියෙන ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය තුලත් අර කලින් සඳහන් කරපු ඒ ධර්ම ඛණ්ඩේම තමයි. ඒ ධර්ම මාර්ගයම තමයි මේ විස්තර කරන්නේ. ඒකායන මාර්ගය කියලා සඳහන් කරන ඒ තුලත් වෙන්නේ ධර්ම ප්‍රතිපදාවම තමයි. ඉතින් අන්න ඒ විදිහට ඒකාය මාර්ගයෙන් ඒ කාරණා විස්තර කරලා බුදු පියාණන් වහන්සේ ඒ තුළින් අප්‍රමාදයේ කියන පදය හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි සතිමත් බව සිහිය. එන සිහිය වැඩිම ඒකාය මාර්ගය. අන්න ඒකාය මාර්ගයේ වැඩෙන විට බුදු පියාණන් වහන්සේ අපට වදාළා තියෙන ධර්ම මාර්ගයේ සම්පූර්ණ වෙනවා කියන ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ ඇති කරගින්න ඒක මේ කර්මය තිබෙනවා, කර්ම ඵලයක් තිබෙනවා. මෙන්න මේ හොඳ කරොත් හොඳ විපාක, නරක කරොත් නරක විපාක ආදී වශයෙන් මේ කර්ම ඵලයේ පිළිගත්තු කෙනෙක් ඔන්න මේ සත්කාරණේ කරන්න යොමු වෙනවා. අන්න ඒ ආරම්භයම ඒක යම් වූ සම්මාදිට්ඨිය යහපත් දැකීමක්. ඒක ලෞකික සම්මාදිට්ඨිය කියනවා. අන්න එතනින් තමයි මේ ආරම්භය ගන්න. යන්නේ එහෙම අර ගිනිලා නිලුණන් පස්සේ පතුලටම ගෙහෙල්ලා දෝදහම් වෙන කෙනෙක් යම් වෙලාවක ඔන්න තේරුම් ගත්තොත් මෙන්න මෙහි ධර්මයක් තියෙනවා. මේ විදිහට ගංගේ ඔහේ ගිහිල්ලා හරියන්නේ අප්‍රමාදී වෙන්නට ඕනේ. අන්න ඒ සඳහා මාර්ගයක් තියෙනවා. අන්න ඒ මාර්ගයට මම පිළිපන් වෙන්න ඕනේ කියලා අදහසක් තින විටම ඔන්න ඒ ලෞකික සම්මාදී. එහෙම නැත්නම් ඒ යහපත් දැකීම ලෞකික වශයෙන් මම කරගෙන ඔන්න යමු වෙනවා. මේ නිලිච්ච වතුරෙන් මුදින පැත්තට. අන්න ඒ විදිහට ඒ කායන මාර්ගය හඳුනා ගන්න සතිය. පුර සති මාර්ගය සිහිය කියන කාරණය අපිට තුළ ඇති කර ගැනීම ඊළඟට බලමු. කොහොමද ඇති කරගන්නේ? සිහිය කියන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන කාරණය දැන ගැනීමයි කියලා අපට ප්‍රිය කුණි ලොකු ස්වාමීන් වහන්සේ තරල කරලා අපට විස්තර කරලා දෙනවා. ඒකමයි සඳහන් වෙන්නේ මේ සතර සතිපට්ඨානයේ භාගතුන් වහන්සේගේ සූත්‍ර දේශනාව. සතර සතිපට්ඨාන දේශනාවා එහි සඳහන් කරන්නේ කාරණා හතර තමයි. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන කොටස් හතරකට ඒක විස්තර කරලා තියෙනවා. ඉතින් මේ මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න දැනගැනීම ආරම්භ කිරීම සඳහා ඔය වැස ගැනීම තමයි මේ ධර්ම මාර්ගයට බැහැලා යංගත ගලණයට බැහැලා ඉහළට පීනන්නට එක. ඉතින් මේ පිහිනන්නට බහින්න තැන හැම තැනින්ම බැහැල බෑ. ඉතින් ඒ අදාළ තොට පොලින් තමයි ගන්නට තියෙන්නේ. ආන්න ඒ විදිහට වැස ගන්නා වූ ක්‍රමය තමයි මේ සතර සතිපට්ඨාන. කායානුපස්සනාව එකට හිතීම. ඒක ඇඟ. තමන්ගේ ඇඟ හරහා මේකට බහින්න පුළුවන්. කොහොමද? ඇඟ තියෙන විදිහ පිළිබඳව දැනුවත් වෙනවා සිහිය පිහිටුන. ප්‍රධානයෙන් අපි පවත්වන ඉරියව් ප්‍රධාන ඉරියව් හතරක්. මේ වන්නේ ඉරියව් හතරෙන් එකක් තෝරගෙන අන්නේ ඉරියව්වේ දැන් ඉන්නේ කියන එක හිත ගන්න. මේ බව දන්නවද? අන්නේ එතනින් එහාට යනවා. කොහොමද වාඩි වෙලා නම් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන කාරණේ ඒක දන්නවද? වාඩි වෙලා නම් අනන්තේ ඉන්නවා. මේ වෙනකන් උපරිච්ච දවස් ඉඳන් ඒ වාඩි වීම කරා. නමුත් දැනගෙනද හිටියේ වාඩි වෙලා ඉන්න බව? අන්න අපි දැන් ඒක දැනගන්න ඔය සඳහා උපදෙස් ලැබේ. ලැබිච්ච උපදෙස් අනුව මේ කටයුතු කරනවා. ඉන්නවා. ඒක දන්නවා. ආන්න ඒ වාඩි වෙලා ඉන්න එකේ සුවය තත්ත්වේ. අන්න මේ විදිහට ඒ වාඩි වීම තුළ දැනුවත් වෙනවා. ඔන්න ඒකේ විපරිණාමය අපි දන්නවා. ඒකත් එක්ක ඉන්නකොට ඒ අත්දැකීම් ලැබුණා. මේ තව දුරටත් ඉය වැඩි වෙනකොට වාඩි විදිහට ගියා. හොඳ සිය මං වාඩිලා ඉන්නේ. මේ දැන් මට මේ දැනෙන්නේ තදවීම. මේ කන්ද වගේ පිරමීඩ වගේ තියලා තියෙන එක මේ මොහොතේයි දන්නේ. මේ දැන් මේ ඉන්න තැනයි වැටහෙන්නේ කියලා ඔන්න ඒකත් එක්ක ඉන්නකොට සමානද මේ ඇඟ ඇතුලේ වැඩ කරලා අනිත් ඉබේ සිද්ධ වෙන අනුචානක ක්‍රියාවලියක් කියනවා. ඊයන් පස්සේ අපිට මේවත් වෙලා එනවා නිකල් කියලා. ඕවත් නොකර ඒ බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. ආන්න එහෙම ඉන්නකොට Tamanට මතු වෙලා එන ප්‍රධාන අරමුණක් වුණත් ආන්නයකට හිත කියලා ඒ වෙනස් වීම බලන් ඉන්න හොලන් වලින් එන්න පුළුවන් හොස්සේ. අතෝලේ හැට පිට වෙන හැටි. ඒක දැනෙන්න පුළුවන්. අය වෙන්න පුළුවන්. බඩ වෙන්න පුළුවන්. ඇඟ හුස්පහස් වීම විතරක් වෙන්න පුළුවන්. එහෙම කොහොත් නෑ. අපුයි හද ගැස්ම විතරක් වෙන්න පුළුවන්. ඒකක්වත් නෑර වාඩි වෙලා ඔහේ ඉන්නව විතරයි ඉන්න බව හොඳට දන්නවා. කිසිම ප්‍රශ්නයක් නෑ මේ එක. තෝරගෙන ආන් ඕක දිහා හොඳට හිත කියලා බලාගෙන ඉන්නවා. ඉතින් ඔය අතරේදී එහෙම හිත එහෙම දුවනවා. සද්දවලට යනවා පුරුද්දට. මතක් පින්නේ වයින්නවා. වේදනේ වයින්නවා. නිදි මතටම වැටෙනවා. හිත ඇවිත් කියලා යනවා. මේ එක එක වෙනවා. හැබැයි අර දැන් බැසගත්තු බැස ගැනීම හරහා ගන්නවා දැන ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ ඉන්න බව දැන ගන්න එක එන සද්දයක් එහෙම එකක් ගන්නව නම් සිහිය මතක් වෙන එක ඔන්න දැන් හිත විදි කියලා ගන්නවා සිහිය ප්‍රේදෙනවා දැන් වේදනා කියලා ගන්නව නම් සිහිය දැන් ඉදිමත හැදීගෙන ඉන්නේ ඔන්න ඉදිමතට ගන්න ඔන්න ඔය විදිහට මේ දැන ගන්න ගන්න සිහිය වෙන්නේ ආන්නේ සිහියෙන් කොට මම මොකද වෙන්නේ සද්දේ බව දැන ගන්න කොට මම වැරද්ද වශයෙන් ඉන්නවා නැවත සිත ඉබේමයි හොඳ පැත්තට යොමු මොකද සමන් අර තෝරගත්ත මේ අරමුණ වාඩිලා ඉන්න බව ඇඟ හොඳට නැවත ඒකට යොමු අන්න මේ විදිහට යොමු වුණාන් පස්සේ සිත අන්න අපි සතිය වැඩුණා කියන හැඟීමයි ඔන්න ඔය ක්‍රමයට හිත යනවා ආපහු වෙනවා අන්න මේ ක්‍රියාවලිය විහා බලාගෙන මේ බලාගෙන ඉඳීම තුළ තමයි ඔන්න අපේ ගමන ඉස්සරහට ඉස්සරහට උඩට උඩු ගම් බලා පීනන තත්ත්වයට ඔන්න වැටේ එතකොට ඕක ඇවිදින එකේදී අපි පුරුදු කරනවා වම තියෙනවා දකුණ තියෙනවා වමට දැනෙන දේ දකුණට දැනෙන දේ බලමින් මේ ඇඟ ඉස්සරහට ඇවිදගෙන යන හැටි උඩට බලාගෙන පැහැල්ලුවෙන් ඇවිදගෙන යන ඒ බව දන්නවා එනද ඔන්න ඇවිදින්න දන්නේ ඒ ඇවිදින්න දැන් එහෙම නිවේ යන්න ඇවිදින බව දැනගනිමින් ඇවිදින්න උත්සාහයක් ගන්නවා අන්න සිහිය වැඩෙන ඉතෝකෙදි අර විදියටම බාධා එනවා යන්න වෙන්නේ ආපහු ඇවිදින එකට ගන්න ආවා කියලා දැනගන්නත් කොහමද දන්නේ අන්න මට අර ඇහිච්ච කරදරයක් කරදරයක් කියන්නේ බාධා වෙච්ච ඌයි සද්දේ උන දැන් නෑ දැන් ආපහු උන්න යටිපතුර දෙනවා ඇවිදින හැටි හොඳට තේරෙනවා එහෙනම් අන්න සද්දින් මෙහාට ඇවිල්ලා එනවා ඊය වැඩ වර්ධනය වෙලා කියන්නේ ඊළඟ පියවර තියෙනවා උන් ඉදිරියට ගමන් කරනවා හැරෙලා හැරෙන තැනින් ඇඟ හැරෙන හැටි වැටෙන්නේ නැතුව මේක මේ ඉස්සරහට ඉඳන් යන හැටි ඔන්න බලාගෙන ඉන්නවා ඒක ඇවිදින ඇඟ ඇවිදින්න ඇරලා බලාගෙන ඔන්න ඒ ක්‍රියාවලිය හරහා ඔන්න සිහිය වැඩිනවා මේ ක්‍රියාවලිය දිහා හොඳ නිරීක්ෂකයෙක් වගේ බලන්න අනේ තුල නවර්තනිනුසි ඔන්න ඔය විදිහට අර ගඟට වතුරට වැටිච්ච කෙනේ නිලිලා නිලිලාම යන්නේ නැතු ඔන්න මේ විදිහට ඔන්න යොමු වෙනවා උඩ එන්න උත්සාහය. ඉතින් ඔන්න උඩ එන්න කෙනෙක් මොකද වෙන්නේ දෙවනි පුද්ගලයා උඩ එනෝ යට එනෝ යට. අන්න ඒ තත්වය කොහොමද ඇති වෙන්නේ? ඔන්න අර තමන් මේ හොඳයි මේ නරක කියලා ලෞකික සම්මාදිට්ඨිය හරහා මේ හොඳ නරක පිළිබඳව තීරුම් අරගෙන හොඳ පැත්තට යොමු වෙන්න ඕනේ හොඳ කටයුතු කරන්න ඕන කියලා මේ කාරණේ යොමු වුණා. අන්නේ යොමු වීමෙන් පස්සේ මේ විදිහට අපි කියමු ඒකායන මාර්ගය කියලා දැනගන්න මේ මාගේ ඒකායන මාර්ගය බුදු පියාණන් වහන්සේ වදාළලා තියෙන මේ අප්‍රමාදයේ සිහිය වැළීමයි සිහියයි කියලා දැනගත්ත කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනා කොහොමද මේ උදයට යන්නේ? අන්නේ යා යොමු වෙනවා කටයුතු කරගෙන යනවා මේ විදිහට. හැබැයි ඒක පවත්ගෙන නෑ දිගට දෙනවා යට යනවා අන්න කාලයකට කරනවා කාලයකට ආපහු අර පහළට කරනවා කාලයකට උඩ එනවා කාලෙට යට යනවා. ඉතින් ඔන්න ඕක කර කර යුට්ටක් වලට දනිපණ කහපි දිනවා ආපහු අතහැරලා ලෝකේ ආපහු පිනනවා උඩට පටිසෝතගාමි වෙන්න එහි අපි හිතනවා දවස් කීපයක් ආපහු යනවා. එහෙම නැත්නම් වැඩසටහනකට සහභාගී වෙන විතරයි එතනින් ඉරයික දිගට පවත් ගන්න ජීවිතේට එකතු කරගෙන උදේට කොට ටිකක් හවසට ටිකක් මේ කටයුත්තේ යෙදিলা මේ තුල තමන්ගේ ජීවුණා එක් මාර්ගයේ වැඩිම පිළිබඳව පවත් ගන්න. ඉතින් අර ආරම්භ කරපු සද්ධා මේ බුදු කියන වාස්තේ මේ මාර්ගය මේ යහ හරි එකක් කිය මම ඒක කරොත් මටත් යම් වූ ප්‍රතිලාභ ලැබෙනවායි මාර්ග ඉස්සරහට යනවායි කියලා පටන් ගත්තේ ශ්‍රද්ධාවම අර නොකරනකොට නෑ. යන්නේ විදිහ ශ්‍රද්ධාව උදයට යන. ඉතින් ඒ අනුකූලව අර කරගෙන යනකොට ඇති වෙනා වූ හිරියොතවවට ඇති වෙන ලැජ්ජාව බය. මේ දේවල් ඔන්න යට යන. ඒක අඩු වෙනවා. ඒතකොට ඔන්න පවට වැටෙනවා. ආපහු නිලුණා වෙනවා ඒකලා. ප්‍රඥා වීරිය මේ සඳහා ගන්න ඕන වීරිය ඔන්න ඇත්තට නැහැ තමයි. ඒ අනුකූලව ඉතින් ලබන්න පුළුවන් මේ දැනුමක් ප්‍රඥාවක් ඥානයක් තමන්ට මේ ලැබෙනව පහසුවක් අර ගංගේ ගලා අහගෙන යනකොට වෙච්ච මේ තුවාල මේ කරදරේ මේ දුක් කන්දරාවෙ මිදෙන්න ලැබෙනා වූ පහසුවම නැති වෙලා යනවා ඒ කාරණා. හැබැයි නැවත මෙයා යොමු වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා විමස ගන්න තියෙනවා. මම ඉන්නේ මොන උද්දල ගොඩේද? ඒ ඔන්න ඔය විදිහට උදයට යන කෙනාට ওই தත්ති උදා වෙනවා. එතකොට අනිත්‍යන උඩට එනවා. උඩ ඇවිල්ලා කොහේින් අර තව කෙනෙක් කියනෝ එම්මි සතිය වඩන්න ඔන්න යොමු වෙනවා. යොමු වෙලා යම් ප්‍රමාණයකට ඔන්න කරගෙන යනවා. කරගෙන ගියාට ඒක වැඩි කර ගැනීම. ඒකට තව තව ඉදිරියට යන්න කාරණා ඕනයි කියලා ඔන්න යොමු වීමක් නැහැ. මං හිතන්නේ ගොඩාක් දුරට මේක ඔතන තමයි ගොඩාක් මේ අපි ත්‍රිස්සලට මං හිතන්නේ පොදු තැන වෙනවා ගොඩාක් දුරට. මොකද මේකේ මේ ඉහළට ඇවිල්ලා ඔහේ ඉහළට ආවම පස්සේ මේ සතිය වඩනකොට යම් යම් ප්‍රතිලාභ ලැබෙනවා. Tamanta ara පහසුවක් ලැබෙනවා. වෙනදා වින්දා වූ මහා ඒ ආසති ගති ටික ටික අඩු වෙලා යම් පහසුවක් එනවා. අන්නේ පහසුව අහම් පස්සේ තව ඉස්සරහට වටපිට හොයන්න ඕන අය හොයලා පීනන්න තියෙනවා ඒ පීනලා ගොඩේන්න තියෙනවා කියන කොටස ඔන්න අමතක වෙන්නේ දෙන්නේ. ලැබිච්ච පහසුව හරහා අන්නේ ලැබිච්ච පහසුවේ නැවතිලා ඉන්න පුළුවන්. ඒක මතක් කරන අපේ ලොකු සාධක මොකද්ද? හොඳ බදාගෙන නවතිනවා. වඩා හොඳට යන්නේ නැහැ. හොඳින් වඩා හොඳ කියන කාරණයට යන්නේ. කොහොමද මේක මේ කායන මාර්ගයේ වඩන එහෙම නැත්නම් සිහිය වඩන මේ සක්මණ පරියංකය මේ දිනෙදා වැඩක් කරනකොට හොඳ සිහියෙන් කරන්න යොමු වෙච්ච මේ වැඩේ විතරයි වර්තමානයේ මොහොතේ එක වැඩක් තෝරන් මේ වැඩේ පමණයි කියනකොට ආන මේ විදිහට සිහිය වඩන කියන්නේ කොහොමද හිර වෙන්නේ කියන්නේ. එතන තමයි අපි ගොඩාක් කෙනෙක් කියලා ධර්ම කාද ප්‍රධාන වශයෙන්ම මේ වංචක ධර්ම. මේ වංචක ධර්ම කියන්නේ ය හොඳයි කියලා පිටින් පේන තමන්ටත් හිතෙනවා. හැබැයි ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ සියුම් ක්ලේශයක් අකුසල. ආන මේ කාරණේ හරහා තමයි බොහෝ දුරට මේ උඩට ආපු අය උඩ ඉර වෙලා ඉන්නේ. දැන් මම උඩට ඇවිල්ලා එහෙම නැවතිලා නම් මට බලපාලක් තියෙන්නේ ඒකම තමයි. ඒ නිසා හැබැයි මේ කාරණේදී ගොඩක් දුරට තව කෙනෙකුට පෙන්වලා දෙන්න හරි අමාරුයි. ලෝකෙත් එක්ක ගොඩක් කලාට තමයි මේ හරහා ගැටුම් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි ඉතින්දි කරන්නේ ඒක ඒ බාහිර ගැටවීමට යොමු කරමු. ඒ සඳහා මොකක් හරි ධර්මයකුත් යොදා ගන්නවා මේ බුදු පියාණන්ගේ ධර්මෙ. ඇයි? බුදු පියාණන්ගේ ධර්මෙ අර බිඳුවේ ඉඳන් එහා කොන 100 දක්වා යන නම් පකස් කරලා තියෙන්නේ ඒ ගමන් මාර්ගයට නම් මේ මාර්ගයේ එක් එක් තැන්වල විස්තර කරන්න පුළුවන් ඒ ධර්මය හරහා. එහෙනම් බිඳුවේ විස්තර කරන්න දෙන්නේ බිඳුවට 10 10 පිළිමය 50 50 මට්ටම 70 75 මට්ටම අනුමෙදි 90 මට්ටම එතකොට 100 දිනම් අන්නේ අවසන් වෙනවා. දැන් අපිට මේ වගේ තත්වයකදී ඔන්න අර
මේ කාරණේ තියෙන්නේ අපි කියමු 75 නා 61ක් 21ක් 10ක් අරගෙන හොඳට විස්තර කරන්න පුළුවන් මේ දැන් ඉන්න 75 සාධාරණීත්වය. අන්නේ බවහර ඒ හරහා අර වංචක ධර්ම දැනගන්න විදිහක් තියෙනවා. හැබැයි ගැලවු මාර්ගය තියෙනවා. යාම ධර්මයේමයි විකායන මාර්ගයේ වටිනා සමන්නේ එකයි. මේ සිහිය වැඩිම හරහා වෙන්නේ මෙන්න මේ දැනුමත් බව තමන්ගේ අර ඉරියව් පිළිබඳ දැනුමත් බව හරහා ප්‍රමක්තමින් ඒකට යොමු වෙච්ච ගමන්ම අර ඉතුරු හතරක් වැඩිනවා. ඇඟ සහිත තිබ්බා කියලා එතෙන් නවතින්නේ නැහැ. ඒක පටන් ගන්නට මේ විදන ඒවා පිළිබඳ වේදනාවන් වල හිත සිහිය පිහිටලා ඒක ගැන දැන ගැනීමට යනවා. ඒ තුළ සිහිය වර්ධනයක් වෙනවා. හිත හිතට එන දේවල් පිළිබඳව අත්දකින්න තමන්ගේ හිත අත්දකින්න සිහියක් එනවා. වර්ධනයක් ඒ තුළ දකින්න ඇති වෙනවා. ඒ වගේම එන ඕනම අරමුණක සිහියෙන් ඉන්න පුරුවක් ඇති වෙනවා. අර සද්ද ගැන කතා කරනකොට ඇඟට හිත තියලිදි සද්ද වලට යනකොට දැනගන්න ආනේ ක්‍රමයෙන්මයි ඒක වර්ධනය වෙනවාට ඒ මට්ටමට යම් සිහියක් වර්ධනය වන දවසට ඒ තත්ත්වයේදී ඔය අරමුණ වුණ එකක සිහිය කියන කාරණේ ඒ හතරම වර්ධනය අන්න මේ හතර හරහා වැඩෙන මේ සිහිය මයි උපකාර වෙන්නේ අන්න අර තමා මේ සියද මේ ස්වභාවයන් තේරුම් ගන්න. ඒකට කියන්නේ තමන්ව අවබෝධ කිරීම. ඥානසික ධර්මයේ තියෙන මේ ධර්මයේ තමා තුළින් පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤෝහි වනතෝ තේ තම තම නැන පමණින් තමා සෝපනායිකයි තමා තුළට ප්‍රමුණවා අන්න මේ ධර්මයේ ගුණ සියල්ල ඔන්න තේරෙන්න ගන්න අන්න සිහිය තුළින්මයි යන්නේ මාර්ගය වැඩිම අරහම තමයි ඔන්න ඔය පාරා ගන්න සිද්ධයි. ඒ සඳහා අපි ගුරුවරේ තෝරගන්න බුදු පියාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ අපිට මේ 2000 ගණනකට පස්සේ 2600 කට පස්සේ උනත් ඒ භාගතුමාගේ ධර්මය අපට ලැබෙන ගුරුවරයා කල්යාණ මිත්‍රයා හරහා අපිට ලැබෙන මේ සුතමේ දැනුම හරහා වන්න අපේ ඒ කියන සිහිය වැඩිම අපට ලැබෙන ඒ වැඩිම පිළිබඳ දැනුමත් බව හරහා ඒ දැනගන්නේ කාරණේ තුළින් ඔන්න අපි පුහුණුවට යෙදුනහම මේ පුහුණුවේ ජීවනයේ ප්‍රමාණ අනුකූලව තමන්ට තමන් එක ටික ටික තේරෙන්න පටන් ඒ ඔන්න ඒ විදිහට අර උඩට ඇවිල්ලා නැවතිලා ඉන්න බව ඒ තමන්ට තේරෙන්න මේ සිහියක් තියෙන්නට ඕන. තමන්ගේ හිතට එන කාරණේ පිළිබඳව ඒ මොහොතේ මේ දැන් තියෙන මේකයි කියලා දන්නේ නැත්තම් අන්න අර විදිහේ අර මෙත්තා මුඛේන රාගං වංචි මෛත්‍රිය විදිහට රාගේ වංචා කර කරුණා මුඛේන දෝසං වංචි තරහ කරුණාව වගේ වැඩක විචිකිච්ඡා පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචි ප්‍රඥාවේ කියලා එසැකීම ඔන්න වැඩ කරන්න ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඉහළට ඇවිල්ලා ඉහළ ඔහේ ඉන්න බව තමන්ට තේරෙන්නට නම් ඔන්න මේ මාර්ගයයි කායන මාර්ගයයි ක්‍රමයි. අන්න සිහිය වඩන කෙනෙක්ට ඔන්න තමන්ට තේරෙන්නට ඕන මේ ක්‍රමක්‍රමයෙන් යද්දි මම දැන් මේ වගේ කටයුත්තක් මේ විදිහට ක්‍රියාවක් මේ විදිහේ වචනයක් මේ විදිහේ සිතුවිල්ලක් මට පහළ වුණා. ඒක මට හිත පිණිසද තව කෙනෙකුට හිත පිණිසද දෙපිරිසටම යහපත පිණිසද? එහෙමනම් අන්න ඒක මටත් අයහපත පිණිස බාහිරයටත් අයහපතයි දෙපිරිසටම දෙපැත්තටම අයහපත වෙන අකුසලයකට හේතු වෙන කාරණයක් නම් අන්න මේක වැරද්ද. මෙන්න මේ විදිහට මේ හැම මතුවෙන කාරණයක් පොදු තමන්ට එදී අවස්ථාන්න පුළුවන් වුණොත් හඳුනා ගන්න හැකි වුණොත් අන්න ඒ කෙනාට අවස්ථාවක් තියෙනවා මේ තමන් තුළ ඇතිවන මේ වැරදි කාරණා එහෙම නැත්නම් අපි කියන හොරාගේ අම්මගෙන් පේනහන තත්ත්වය තමන් තුළ නැති කරගන්න. ඉතින් මේක මේ කාරණා කතා කරත් මේ කාරණේ මේක සුත්ත වෙමින් යන එකක් නේ ධර්ම මාර්ගයේ තියෙන්නේ. ඉතින් මේ රළු තත්ත්වේ නම් චිත්තිත ඉහළට යන සියුම් ස්වභාවයන්ට ගෑමක් තියෙනවා. එතකොට මේ යම් යම් කාරණා තුල යන්න මත්තමානුකූලව මේ ඒ ඒ තත්ත්වයන්දී සමහර විට සාධාරණ වෙන අවස්ථා තියෙනවා. නමුත් දැනගන්න තියෙන එකම දේ තව ඉවර නැහැ. තව වැඩ සියල්ල අවසන් කරලා නැහැ. එහෙනම් ඒකට අදාළව තමන්ගේ තුල තියෙන්නට පුළුවන් කාරණා වංචක ධර්ම තියෙන්නට පුළුවන්. එහෙනම් ඒ වංචක ධර්මයන් කොහොමද මා තුළ වැඩ කරන්නේ කියන එක දෙයකට එක හිත තමන් පහල කරපු චේතනාවක් තුළ සමහර විට හොඳ දෙයකට ඉතුළ යකාර දෙය තියෙනවද මේ හැංගිච්ච වංචක බව තියේද තමන්ට පවා විමස ගන්න පුළුවන්. මොකද දැන් මම යොමු වෙනවා නම් වැඩකට අපත් චේතනා ඒකේ තුල වංචක බව නැති වෙන්න පුළුවන්. ඒ වගේමයි ඒ කාරණේ කොන කෙනෙක් යොමු වෙනෝ ඒකෙදි එයා තුල මේ අපි කියමු ඔන්න ලාභ අපේක්ෂාවෙන් යුක්තව ඔන්න හොඳ වැඩක් ලාභ ප්‍රයෝජන පිණිස අන්න මේ කාණදී හොඳ වැඩේ සිද්ධ කරනවා. හැබැයි යක්ෂ තියෙන ලාභ අපේක්ෂාව තමයි බලා ප්‍රයෝජනය බලාපොරොත්තු වෙනවා. මේකේ වාසියක්. ඒ වගේම කටයුත්ත තව කෙනෙක් කරනවා. මම ඒක දිහා බලලා මටත් මේ වැඩේ මං කරද්දි මගේ යටෙත් මේක තිබුණා. එහෙනම් අරයත් කොහොමම තමයි කියලා ඔන්න අපි තීරණය කරනවා. අන්න එතනදි වරදි. මොකද මේ කාරණා තව කෙනෙකුට යොදන්න අමාරුයි. ගුරුවරයෙක් යම් ප්‍රමාණයකට අධ්‍යයනයක් කළා උපදේශයක් දෙන්න පුළුවන් කෙනෙක්ට ඒක එයා තුළ දැකලා. නමුත් දැන් අපි එකපාරට මං විදිහට තව කෙනෙක් තමයි ඒක ගන්න හැදුවොත් අන්න ලොකු වැරැද්දක් සිද්ධ වෙනවා. මොකද ඒකේනා ඒ කාරණේදී අපි තුල තිබ්බා වූ වංචක බව නැති කරලා වෙන්න පුළුවන් කරා. යන්නේ විදිහට අපි පැත්තට විතරක් අපි යොමු වෙන උත්සාහ කරන අර වංචක බව ඇතුළු අපි කියන කඩියුත් ඒ තුළ අපි අර හොඳ පැත්ත විතරයි බලවට දකිමු. මේ කටයුත්තේදී මෙන්න මෙහෙම වංචක බවක් තියෙන්නට පුළුවන්. එහෙනම් මම ඒ වංචක ගතිය නොපවත්වමින් ඒක කරන්න උත්සාහ ගත යුතුය කියන තමන් තුළ යොදා ගැනීම ඇති කර ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමන් තුළ ඇතිවන්නේ වඩා හොඳට යන තත්ත්වය ඇති කරගන්න සිද්ධියම තමයි උපකාර වන්නේ මේ තමන් ගැන තියෙන ඒ දැනුවත් බව. ඔන්න ඔය විදිහට ඒ ක්‍රමක්‍රමයෙන් ඒ කාරණාවලට යන්න ක්‍රමක්‍රමයෙන් හැකි වුණොත් ඔන්න අපි ගොඩබිම හොයන වටපිට බලන කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ වටපිට බලන කෙනා කල යුත්තේ මොකද්ද? යාත් කරන්නට ඕන මේකමයි. මොකද ඒ කාය මාර්ගය වැඩි. එයන් මොකද්ද? අප්‍රමාදී වීම. මොකද්ද? සිහිය පිහිට වීම. පුළුවන් පුළුවන් මොහොනේ මම දැන් මෙතන මේ වැඩේ කරමින් මේ කියන කාර්යයට හිත ගැනීම. හිත ගන්න කොහොමද? ඇඟ පිළිබඳ කලින් සඳහන් කළා වගේ මේ කරගෙන යනවා වගේ පුරුදු පුහුණු කරන විදිහ. ඇඟත් එක්ක සිහිය පිහිට වීම හරහා මේ වර්ධනය වෙන සිහිය උපකාර කරගන්න. ඒකමයි මේ ආරෂ්ඨාංග මාර්ගේ වඩනවා කියන්නේ. ඒ ඔය විදිහට මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ කීයද? ඒ ඔන්න ඔය සිහිය වැඩි වීම හරහා ඔන්න පොහොනුව තව තව වාස්තගෙන යනවා. තව තව මේ දැනුවත් වෙනවා. මේ ඉරියවෙන් ඉරියවට මාරු වෙන එක කොහොමද වෙන්නේ කියලා ඔන්න හිත තියෙනවා. මේ හොඳට වැඩෙන්න වැඩුනම් පස්සේ වැඩි වෙනකොට අන්නේ මාරුව තුළ සිහිය පවත් ගන්න පුළුවන් වෙනවා. මේ සත්‍යයට වර්ධනය වෙලා සතියකින් නැත්නම් සති සම්පජාන්නේ සිහි නුවණ කියලා කියනවා. සිහියෙන් ලැබිච්ච වූ නුවණ ප්‍රඥාව සති සම්පජාන්නේ. එන්නේ එහේ රූප දැකලා ඔන්න සද්දයකට නාවු. සද්දේ මොන ස්පර්ශයක ටැංගකට දැනෙන එකට යනවා. මේ දෙයටනේ හය මාරු යන ගැටි. ආන්නේ මාරුව දකින්න පුළුවන්ද? වාඩි වෙලා ඉන්න එක පරියන්කින් සක්මනකදී. ඔන්න අවුරුදු 15 පිහිද වැඩිපුර යොමු කරන මේ සිහිය අද්ද. අන්න මේ විදිහට යොමු වෙන්න. ඔන්න අපේ සිහිය වර්ධනය වෙලා එනවා. ඒ වර්ධනය වෙන සිහිය තමන්ට උපකාර වෙනවා. ඔන්න තමාව අවබෝධ කරගන්න. මට තියෙන්නේ මොන චරිතයයි? සංඥා චරිතයද? වේදනා චරිතයද? කියන කාරණාවලට මම යොමු වෙන පුහස්කාර චරිතයද? තමන් මේ ලෝකේ දිහා හදාගත්ත මේ ලෝකය මෙහෙමයි කියලා හදාගත්ත එක ඉන්න ස්වභාවයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් සැප හොයන හොයන සැප හොය හොය දුවන ඒ පැත්ත දඟන ස්වභාවයක්. එහෙම නැත්නම් මේ සකස් කිරීම හද යන අරියක්. ඉතින් මේ තමන්ට තමන් තේරෙන්න. අන්නේ හරහර සම්ගේ යට ක්‍රමක්‍රමයෙන් තැන්පත් වෙලා තියෙන මේ කාලයක් තිබ්බව සංසාරයක් එක්ක වෙන ආපුයේ අඩුපාඩු තරහා මතුවලා එන වැරදි තමන්ට තේරෙන්නට පටන් ගන්නවා. අන්න ඒ විදිහට තේරෙන යන කරවන්න වටපිට බලන එකන් ඉන්නේ පීනන්නත් ගත්තා කියන්නේ. ඉතින් ඒකටත් කරන්න තියෙන්නේ මේකමයි. පීනගෙන පීනගෙන ගිහිල්ලා ගොඩට යනවා කියන්නේ. ඒකත් කරන්න තියෙන්නේ ඕකමයි. ඔන්න ඔය විදිහට ගොඩ වෙලා යම් කෙනෙක් වටපිට බලලා පහසුවෙන් ගොඩ වෙලා යනවා. ඉන්නවනම් මෙයා කරන්න තියෙන්නේ මේකමයි. ඒකට පස්සට ගිහිල්ලා හොදාගන්න මේ කායන මාර්ගය. මේ පහුර ධර්මයන් සතිය ඒකට වැස ගැනීම ඔන්න ඉරියව්ව හරහා කරා වූ ඒ දැනුවත් බව තමන් ඉන්න බව දන්නවා කියන කාරණේ හරහා එකතු වෙච්ච දැනුවත් බව අන්න ඒකෙන් වැඩි සිද්ධිය තමයි මේ විදිහට තමන් ඉතියේ ජීවිතවත් ඇති කරගන්න නැති කරගන්න තමයි උත්තරාඩ ගෙනිච්චි. ඒ ඔන්න ඔය කාරණා ඔහොම කතා කරගෙන යනකොට දැන් මේකත් මෙහෙමයි. මේ ධර්මයේ මේ සඳහන් කරන ඔන්න පුද්ගලයෝ ගැන අපි කතා පුද්ගලයෙක් ඉන්නවා මෙහෙම කෙනෙක් ඉන්නවා. එතකොට ඔන්න දන්නේ නැතුව මොකද නීත්‍යයි. මෙහෙම කෙනෙක් ඉන්නවා ඇත. මොනම කෙනෙක්. ඔන්න ওই අර අපි දැන් කතා කර මාර්ගයේ ඉන්නුව සිහින නම් ඕකේ ඉහළට යනකොට හිමිකක් උන්නේ මොකද්ද? මේ අසත්පුරුෂයෝ ඉන්නවා. ඒ සත්පුරුෂයෝ ඉන්නවා. මෙහෙම පුද්ගලයෝ ඉන්නවා. එහෙම එක්කෙනෙක් මෙහෙම විශේෂයි කියනවා නම් අපි අන්න යම් මට්ටමකට ආවම බසක් තේරෙනවා. ඒක මං ඉස්සර හිතන විදිය මෝඩයි. මෝඩකම. මේක දැනගන්නකොට මේක නුවණ ප්‍රඥාවක්. විද්‍යාව දන්නව නම් විද්‍යාව වෙනවා. අන්න ඒ විදිහට මේ විහිම බුද්ධලිය මෙහෙම්මම එක්කෙනෙක් ඉන්නවාය කියලා මේකක් නැහැ. මේ ගිලිච්ච මෙන්න මනුස්සයෙකුට පුළුවන් මේ විදිහට ඒ කායන මාර්ගයේ යොමු වෙලා ඉහළට ඇවිල්ලා ඉන්න. එහෙම නැත්නම් ඉහළට ඇවිල්ලා පීනන්න පුළවට බෙරමා. එයා ගොඩ වෙන්න පුළුවන්. සමහර විට ඉහළට ඇවිල්ලා ඔහේ බල බල ඉන්න කෙනෙක් ඉන්නවා. නමුත් අර යට ඉඳලා ගොල්ල උඩට ඇවිල්ලා ඉන්නා ගොඩ වෙන්න පුළුවන් කියලා. ඉතින් ওই විදිහට මේකේ මේ එහෙම නිත්‍යයි කියලා එකක් නැහැ. එහෙනම් මේ පුද්ගල ස්වභාවයත් විනාශ වෙනවා. එකම පුද්ගලයා තුල මේක ඇති වෙනවා. ඒ තමන්ගේ තුල ඔය ඔක්කොම ටික සිටිනවා. වෙලාවකට රහතන් වහන්සේ තමන්තුර ඉන්නවා. තව වෙලාවක අර නියත විත්‍යා දෘෂ්ටිකය ඉන්නවා. මේක මාර්ගයේ වඩන කෙනෙක්. වඩන වඩලා යම් තැනකට ආවි නැත්තා. ඉතින් ඔය ඔක්කොම ටික තමන්තුල තියෙනවා කියලා ඔන්න කාලයක් කරගෙන යනකොට ඔන්න තේරෙන්නේ. අන්නේ තේරෙන්න අපි ආපහවන්න මැදින් සම්බන්ධ වෙනවා. සමෝක තේරුණාම ඔන්න අපි එකපාරට වැටෙන මැද නැදහරි. ආ මෙහෙම ස්ථිර කියලා එක්කෙනෙක් නැහැ. ස්ථිර මේ බාලයි නැහැ ස්ථිර. සත්පුරුෂයෙක් කියලා එක්කෙනෙක් නැහැ. එක්කෙනා ගාම දෙකම තියෙනවා. ඒ සත්පුරුෂ ගම එන වෙලාවේ අන්නේ අපිට කල්යාණ මිත්‍රයෙක්. එයාගෙම ඔන්න එන අසත්පුරුෂ ගතිය. ආන්නේ වෙලාවට එයා අපිට කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි. ආන්නේ මේ විදිහට තේරුම් ගන්න. එසකොට එකම පුද්ගලයා තුළ මේක වෙනවා. එහෙනම් මම ඒක දන්නේ කොහොමද? සිහිය වැඩිලා මගේ තුළම මෙන්න මේ වෙනස් වීම තමන්ට තේරෙනවා. මේ 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 ධර්ම වංචා ධර්ම සමහර ලාවට තමන් කුල තියෙනවා ඔන තේරිච්චගෙන තියෙනවා ඉන්න තමයි අනිත් මම මේ විදිහට වැඩ කරනකොට එනාලත් මේ විදිහම තමයි වැඩ. එහෙනම් මේ මංගාව මං තාම හොඳින් සතුටට එක් විදිහට ඉන්න වෙලාවට තියෙන සමාහය තව කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඒ වගේමයි මෙන්න මේ අසත්පුරුෂිත වායමයි ගාව තියෙනකොට ඒක තියෙනවා. එහෙනම් ඒක ගැතිම තව කෙනෙක්ගේ වෙලාවට අන්න මේ විදිහට මම සතුටුස ගති මායිකා පාස් කරලා මම දැන් කල්ලා මිත්‍රි මායිකාවයික නැති ලාවට මම කල්ලා මිත්‍රි නේ යන්න මේ විදිහට වෙනස් වීමක් තියෙනවා. ඒ ඔන්න ඔය කාරණා පිළිබඳ ක්‍රමක්‍රමීන් තීරුම් ගන්නේ මෙන්න මේ මාර්ගයේ ඉහළට පීනන එක තමයි කරන්නේ. නම් මේ පිහිනීමේදී තියෙන ආවේ අපහසුකම් ටික තමයි අපි අත්දකින්නේ මේ මාර්ගයේ යද්දීම බාධා විදිහට. ඉතින් මොකද ගොඩාක්ම වෙන්නේ මෙන්න මේ ඉහළට ඇවිල්ලා මතුවෙලා ඉදිරිපත් වෙන අර එක තැන් මෙත් ඇහි වෙන එක එක තැන ඉර වෙන ගති. මේ ගති තමන් හදා ගන්න තියෙනවා තමන් තුළ. ඒක තමන්ම තමයි කරන්නේ. මේ තරහා ඒකට යම් බාහිර උපකාරයක් ගන්න පුළුවන් අර එළියේ තියෙන පුද්ගල ස්වභාවයන් හරහා ඒ අවස්ථාවල මතුවෙන සත්පුරුෂ ස්වභාවයන් තුළින් අපිට ඒ අය පෙන්වලා දෙනවා මේ තත්ත්වය. එහෙම නැත්නම් අසත්පුරුෂ ගති හරහා නම් වෙන්න පුළුවන්. ගැටීමක් හරහා වෙන්න පුළුවන්. ඒ තරහා තමන්නේ විකීම පිළිවෙත්. එහෙනම් ඔන්න ඒකත් තමන්ට දිනුත් උපකාර කරගන්න පුළුවන්. ඉතින් මේ කාරණා එකතු කරගෙන මේ කියන වගේම ඒකම පහසු නෑ මේ ජීවිතේදී වගේම වෙනසක් නෑ කිසි දෙයක් කියලා මේ කාර්යයයි. ආන්න මේ කාරණාවලදී මේ අපහසු තමා අකමැති විදිහයි කියන මේ දුක්ඛිත සත්‍යයන්ට හිතපත් වුණාන් පස්සේ එකවරම මේ නිදීම හරි සුළුපටු දේශයක් නෑ කියනවා වගේ ඉන්නේ නෑ කරද්දී. නමුත් කරන්න ක්‍රමයක් ලැබිච්ච එක පෙර වෙනස් වාසනාවක් පන්නේ ලැබීම අපිට ලැබිලා තියෙනවා. මේ දැන් මම මෙන්න මේ අවස්ථාවේ මේ සත්‍යයට පත් වෙලා ඉන්නවා කියලා දැනගන්න. අනේකම උපකාර වෙනවා සිහියට. මල්ලාට ඒකෙත් මේ එක වෙලාවක් තමන් මේ සත්‍යය තුල කැවෙන්න ඕන පුළුවන්. හැබැයි ඒ කැවීම එතනින් පහලට ගෙනියන්නේ නැහැ. අර දැනුවත් බව නිසා. ඒ අර හානියක් සිද්ධ කරන්නේ. ඒ දැනුවත් බව ඒ දරා ගැනීම ඊළඟ විදියට යන උපකාරයක්මයි. ඒ ඔන්නයි නිසා ඒ සිහිය මේ කායන මාර්ගය තමයි අපි ඒ ගැලවු මාර්ගයන් මේ කාරණය අපහසු තත්ත්වයන් හිවි ඒ වගේම පහසු අවස්ථාවක තමයි පහසු ඉන්න වෙලාවකදී මේ පිළිබඳ දැනුවත් වෙලා අර අපහසු අවස්ථාවන් ඉන්න දැන් ඇති වෙලා තියෙන මහා විදුක්ඛිත ස්වභාවයක් හිතේ ඇති කරේ මේ ලෝකේ තියෙන ස්වභාවය මම ඇත්තයි මෙහි තියෙන බොරුව ඇත්තක් කියලා පිළිගත් නිසාය කියලා ඒ මොහොතට මම දැන් ඔන්න මේ දුක් පිටවට පස් වෙලා ඉන්නේ මේක දුක කියලා මම මේකට ගැටෙන්න මේ ප්‍රතික්ෂේප කරන්නයි මහා දුක් අඳුරාපත් පස් වෙන්නේ නෑ. මම මේක බාර ගන්නවා මෙන්න දුක බාර ගැනීමයි කල යුත්තේ. නම් මම දැන් මේ දුක බාර ගන්නවා කියන ඒ தත්වයට පිටරගස්සොත් අන්න දුක්ඛ උතුම් වූ සත්‍යයක් මේ කොයි දෙයකක් කියන්නේ මේ විඳවිල්ලය කියලා වන්න තමයි ටික ටික තේරෙන්නට ඉන්නේ. අන්න මේ විදිහට මේ හැම දෙයක් හරහාම මේ සුළු වශයෙන් හරි සතුටේ තියෙන මේකයි දුකේ තියෙන මේකයි මේ විඳවීමමයි සෙල පවන සෙලන ගතියයි තියෙන්නේ කියන කාරණේ ඇවිදින වෙලාවට වාඩි වෙලා ඉන්න අවස්ථාවේදී සිය පිටුවද්දි වැඩවලදී ආදී වශයෙන් පුරුදු කරලා මේ තීරුම් ගැනීම තවන පස්සෙලන ගතිය දුකයි. මේක ආර්ය සත්‍යයක් බුදු පියාණන් වහන්සේ මේකයි වදාහලා තියෙන්නේ. මේකට හේතුවර මට ඕන ඕන කියලා තමයි හිත ඇතුළේ කරපු ගතියයි ඒ ඕන කියන ගතිය දකින්නට මේ කායන මාර්ග උපකාර වෙනවා. එහෙම දැක්කහම මෙහි ගෙවීමක් තිබෙනවාය. ඒ ගෙවීම සඳහා කරන්න තියෙන මාර්ගය මේ මං කරගෙන ආපු දෙයමයි මේ කරගෙන යන දෙයමයි කියන කාරණය පිළිබඳව තීරුම් ගැනීම සඳහා මේ තම තමන් දැනගෙන මේ කරගෙන යන්නා වූ මේ කටයුතු මේ උදව් උපකාර සඳහා මේ අද සඳහන් කළා වූ මේ ධර්ම කාරණය හැම දිනකටම එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව මේ ආධුනික වැඩසටහනේ ආධුනික ප්‍රතිමත් බව පිළිබඳ දැනගැනීම වැඩසටහනේ මේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියන ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. මං හිතන්නේ අදත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධුනික සහ කලක් සතිය වැඩුවක් වඩපු කියන මේ පාර්ශ්වයටම ගැලපෙන බොහොම වටින ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා කියලා මම විශ්වාස කරනවා. ගියේ දියේ ගිරිච් පුත්කලයෙක් දීම් මතු පිටට එනකොට හැසිරෙන ස්වභාවයන් ආශ්‍රයෙන් පුත්කලයන් 7 දෙනෙක් දක්වලා ඒ කොහොමද අපි මේ සද්ධර්මයේ ප්‍රයෝජනට ගත්තේ ඒ කියන කාරණය තමයි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඒකෙදී අපේ ගෞරවනීය සරියුත් මහරහතන් වහන්සේ 84,000 ධර්මස්කන්ධය අප්‍රමාදයේ කියන එක වචනෙට දසුත්තර සූත්‍රයේ ගොනු කරා වගේ මේ සම්පූර්ණ සද්ධර්මයේම අප්‍රමාදයට එහෙම නැත්නම් සිහිය වැඩිවීමට ගොනු කරා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒ වගේම කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැත ලෞකික සම්මාදිට්ඨිය ඇති කර ගැනීම තුළින් කොහොමද මේ සිහිය වඩන් යොමු වෙන්නේ? සිහිය වඩනකොට කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ කාරණා හතර වැඩෙන්න මුලින්ම කායानुපස්සනාට යොමු වෙන යුතු ආකාරය ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඉඳගෙන ඉන්නකොට තමන්ගේ ශරීරය තමන්ට කොහොමද දැනෙන්නේ කියලා බලන්න. එතකොට ඒ දැනෙන වෙනස් වීම දිහා සතියෙන් බලාගෙන ඉන්න කියලා දේශනා කළා. ඒ වගේම මේ සතිය වඩනකොට වංචනික ධර්ම කොහොමද අපිට මේ දියෙන් ගොඩට එන කෙනෙක්ව අතරමඟ නවත්තන්න, අහිමි ඒ ගමන වළක්වන්න කොහොමද වංචනික ධර්ම බලපාන්නේ කියන ආකාරයත් කරුණ ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඉරියව්වෙන් ඉරියව්වට මාරු වීමේදී ඇතිවන සති චරණය සහ සති සම්පජඤ්ඤය ගැන විමසෙල්ලෙන් ඉන්න ඕනි කියලා දේශනා කළා. මේ වගේ මේ මාර්ගේ වඩාගෙන යනකොට තමන්ගේ චරිත ස්වභාවයන් වේදනා චරිතයක්ද සංඥා චරිතයක්ද නැත්නම් සංස්කාර චරිතයක්ද කියන ආකාරය මේ විදිහට තමන්ගේ චරිත ස්වභාවය ඉදිරිපත් වීම ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ විදිහට තම තමන්ගේ අඩුපාඩු දැනගෙන තම තමන්ගේ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යන ගමන. එහෙම යන ගමනක උනත් තමන් කියලා නිත්‍ය පුද්ගලයෙක් නැති බව දැනගෙන තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම අර්ථවත් දේශනාවක් අපි හැම දිනාටම ඉදිරිපත් කළේ. මම හැම දිනම එක අනුමත කරනයි කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ අංගයේ තියෙන්නේ ප්‍රශ්න උත්තර වාරයට යන කලින් ආධුනික සත්මත් බවඩන ආධුනිකයෙක්ට ලබා දිය යුතු උපදෙස් මාලාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කළා තියෙනවා. ඒක ඔබ හැමතෙකින් එන තමයි ඊළඟ අංගයේ වෙලා තියෙන්නේ. මම හැමදාමත් මතක් කරනවා වගේ සත්‍ය වඩනවා කියන එක කිසිම ආගමකට, ජාතියකට, දේශ සීමාවකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මනුෂ්‍යත්වය ලැබපු අපි හැම කෙනෙක්ටම ලැබිච්ච මානව දායාදයක්, එහෙම නැත්නම් මූලික මිනිස් අයිතිවාසිකමක් කියලා කියන්න පුළුවන්. ඒක නිසා ඇවිදින්න ඉඳ ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට මේ සතිය වඩලා තමන්ට ප්‍රත්‍යක්ෂව මේක තියෙන ගුණය අත්විඳින්න පුළුවන්. ඒක නිසා ඒ කලියුත ආකාරය තමයි මේ උපදෙස් පත්‍රිකාවේ තියෙන්නේ. නිසනවනය ආශ්‍රයෙන් සකස් කර මේ සම්බන්ධයෙන් සකස් කරපු බොහෝ වීඩියෝ පට තියෙනවා. ඒ අතරින් දෙකක් මම තෝරගෙන තියෙනවා, සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් මූලික උපදෙස් ලබා ගත යුතු කෙනෙක්, හරි නැත්නම් තමන් ලබාගත් මූලික උපදෙස් අලුත් කරගත යුතු කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ ලිංක්ස් වලට ගිහිල්ලා ඒ වීඩියෝස් බලලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. මම හැමදාමත් මතක් කරනවා වගේ මේ කොච්චර බණ අහන එක සහ මේ වීඩියෝස් බලන එකට වඩා වැදගත් වෙන්නේ පුළු පුළුවන් විදියට තමන්ට දිනපතා වෙලාවක් වෙන් කරගෙන මේ සඳහා මේ කාර්යය නියුක්ත වෙන එක. ඒක නිසා හැමදාම පොඩි පැයක් පුළුවන් පැයක් හොඳ හැම නැත්නම් භාගයක් විනාඩි 20ක් පුළුවන් වෙලාවක් මේ වෙනුවෙන් යොදා ගන්න, දෛනිකව ඒ යොදාගත්ත වෙලාව වැඩි කරන්න උත්සාහ කරන්න. ඒ යොදාගත්ත වෙලාවේ මේ කියන උපදෙස් මූලික උපදෙස් අනුව සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම වල යෙදිලා අවම වශයෙන් පෑ දෙකක ඇවිදීමක් පෑ දෙකක ඉඳ ගැනීමක් කළාට පස්සේ තුන්වෙනි කාරණාව විදිහට තියෙන්නේ තමන්ට ලැබෙන අත්දැකීම් තමන්ට තියෙන විදිහට ලියා දක්වන්න. තමන්ට කොහොමද උස්ම දැනුණාද, එහෙම නැත්නම් පිඹීම හැකිලිම දැනුණාද, ඉරියව දැනුණාද, මේ දැනෙන දෙයක් ඒ වார்த்தාවට ලියලා ඒවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් Google ෆෝරමය සහ ඊමේල් ලිපිනේ මම සඳහන් කරලා තියෙනවා. ඒවා ප්‍රදාගෙන අපිට ඒ වார்த்தා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අපි හැම ඉරිද දවසක මේ වෙලාවට මේ වැඩසටහන් පවත්වාගෙන යනවා. තමන්ට තමන් වාර්තා ඉදිරිපත් කළත් නොකළත් මේක සම්බන්ධයෙන් හැම කෙනෙක්ටම පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ අපිට ඉදිරිපත් කළා තියෙන වාර්තා, එහෙම නැත්නම් ගැටලු ප්‍රශ්න ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළා, ඒ සුදුසු උපදෙස් ලබා ගන්නවා. ඒක නිසා හැම දිනාටම මේ වැඩසටහන් සම්බන්ධ වෙලා ඒ වාර්තා වලට පිළිතුරු ලබා ගන්නවා වගේම අනිත් අයගේ වාර්තා වලට ලබා දෙන පිළිතුරු අනුව තම තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඒවා තම තමන්ගේ ජීවිතවලට යොදා ගන්න පුළුවන් කියලා මතක් කරනවා මම. අපි ප්‍රශ්න උත්තර වාරය සඳහා යොමු වෙනවා කියලා මතක් කරනවා. නදීප්ට මම ආරාධනා කරනවා අද දවසේ ප්‍රශ්න උත්තර වාරය මෙහෙවන ලෙස.
බොහොමත්ම පින් රාජිකා, අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. අදත් අපිට ලිඛිත වාර්තා තුනක්, ලිඛිත වාර්තා දෙකක් සහ චැට් සෙක්ෂන් එක තුරු එකක් ලැබිලා තිබෙනවා. මුලින්ම මම වියනා දුවගේ වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ සඳහා අවසරයි. Let me first read out the Viana Dua's report. ස්වාමීන් වහන්ස, mindful picture itching with Ammi. I did a little mindful picture etching competition with my mummy. I grabbed my wood stick and it was hard. I started etching the picture starting from fishes. I heard my etching is noisy. My mom's etching is even noisier. I felt happy when I revealed the various colors underneath. A couple of thoughts came to my mind. First one, I wanted to go to the beach. Second one, I was wondering who invented this itching thing. My mom didn't want to itch outline as she just wanted to finish it soon. She was rushing. I said, my mom, you get it. You do it. You finish. You finish it. That's what mindful people do. But my mom is a pissu pusa. I said, let me share the screen, Swami Nuhansa. There is a nice etching picture also there. This is a etching picture she just mentioned, Swami Nuhansa. Very beautiful one.
Okay, very nice. Yeah. So you initially apply the black coating and then let go of the necessary areas, I guess. That should be the way to do it. Is it, Nadeep?
I think so. It's a black surface underneath the color. Just a scratch so that the underneath picture come into surface.
Will appear.
So it's a very, yeah, very, need a very good, strong mindfulness to do that.
Okay. Yes, so when you are young and when you have mindfulness, you can, of course, create such wonderful drawings and pictures. And it is your ability, it is your skill. Although the adults, the parents give up halfway, you continue and you finish what you started. That is some valuable quality you can have in your life. If you can finish something you started, then that's very valuable. That's feel like a superpower, because most people, they start something, halfway they let go of that activity, and they start another thing, something new. So that is usually they do all the time. So we say monkeys building homes during rainy season. They try to get some branches and try to make homes, plan of doing it. But when the rain is over, they forget and they move on to some other activity. So that's monkeys doing homes during the rainy season. So similarly, most of us can't keep our attention on a particular task for long enough to finish it. But if you continue doing it, whatever you want to do, you can achieve with time, with effort, with long-lasting effort. So that way, we are little by little improving. So mindfulness will help you. Now you see your thoughts. You want to go to the beach and various thoughts are appearing. So when you see your thoughts as thoughts, you are not surrendered to them. You are not a slave of the thoughts. So I am speaking to a six-year-old child here. So my words might be too complicated, but still she understands and she is practicing. She is a good practitioner. Yesterday or the day before, there was a program and there was a girl who was 11 years old. And it was her second time joining the Satipatthana. And she was mentioning, earlier also I walked. Earlier also I sat. Earlier also I did all the activities. But the difference now is that I know that I am walking. I know that I am sitting. I know that I am drawing something. So that change, I became aware. She was telling after 2 weeks of attending Satipatthana. So I told her that after 2 weeks you are talking like this. So maybe not in this life, in your previous life you were practicing mindfulness. That is why you are talking with so much confidence and explaining the practice very well. So maybe Viana too was practicing in her earlier life and she just, you know, had to get it started in this one from where she left off. So that way we continue. With time we practice. There's no rush. You can leisurely do the practice little by little and include it in your day-to-day life. And when you grow up, you will understand this practice is helping me very much. And although the other kids are suffering from various problems, you just see them as thoughts. Other kids are suffering from depression, stress. You don't have any depression or stress because you know how to let go of them. So that way, continue your practice and continue to report us. We are very blessed to hear your reports.
And also, so I know that she's quite now capable of instructing her mom as well. Good.
Yes, that's the most important thing. So parents can also learn from kids. They have that skill. Even yesterday I was telling that now during the Satipatthana, now the teachers will start to teach you mindfulness and you have to help them because they are so old. They can't understand very well. They say something else and the meaning is something else. So that way children can guide us.
There's a separate report also from Swaminath, Viana's mom. Let me read that. I'll just hold that up until we finish the first. Shutting down your body for the night activity. Swaminathan, Viana watched the video and she enjoyed it a lot. She liked watching it over and over again. I made her follow it when she goes to sleep. throughout the week, but failed to get any information from her. She said, how am I supposed to remember anything as I fell asleep, deep sleep? She also said, Swami Nuhansa gave her very hard homework this time. That's the end of the report, Swami Nuhansa.
Okay, so she's finding it enjoyable as well as hard. So that's fine, that's good. You have to have a challenge. Otherwise, you know, you will be always advising us. So it is good that you have a challenge. What I suggest is that you continue to practice this one. It is a lovely video. You can watch again and again. And you can't get enough of it. Even I can watch it again and again and can't get enough of it. So you can try and see how to improve, how to become aware that you are asleep while sleeping, and how to wake up with mindfulness, how to go to sleep with mindfulness. You have to practice and you have to tell us your insights. So first step would be to, you know, fall asleep mindfully and wake up mindfully. When you have those two ends, then you will get to know about the middle more and more. So initially, try to fall asleep mindfully and wake up mindfully. That is your starting point. And when you do more and more, you can tell us. You can learn about these things. So don't think that within a week you can learn. That was our earlier discussion. It takes time. So you have to continue doing this task. Don't give up. And let us know in the future. Nadeep, if you have that video, I think it's good that screen share it and play it so that others can also see what we are talking about.
Yeah, Sona, sir. Vienna's mom just told me that she sent it to Rajka. Rajka, if you could share it or send it to me, I can share it.
One second, Nadeep. I have to find it.
Okay, right. In the meantime, I'll read out the other report, Sona, sir.
Okay.
දෙවැනි වාර්තාව 2008 වසරේ පමණ සිට මා ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරනවා. එකල වසරකට ආසන්න කාලයක් භාවනාව ප්‍රගුණ කරන විට මට මගේ ආශ්වාස ප්‍රාශ්වාස ඉතාමත් සියුම් වී භාවනාව ආරම්භ කර ඉතාම කෙටි කාලයක් තුළ අරහන් තුළ මිනිත්තු 10ක් පමණ ඇතුළත ආශ්වාස ප්‍රාශ්වාස නොදෙනී යන තරම් සියුම් වී සිතුවිලි කිසිවක් නැති තත්ත්වයට පත් වුණා. ඒත් මම ඒ මට්ටමේ දිගට ඉන්න උත්සාහ කළේ නෑ. එකල තිබූ විභාග කටයුතු නිසා. පසුව වසර එකහමාරක් පමණ කාලයක් එසේ භාවනා කළේ නෑ. දැන් මා වසර දෙකක පමණ සිට දිනපතා භාවනා කරනවා. පාඩම් කටයුතු කිසිවක් හරියට මතක තබා ගැනීමට නොහැකි තරමට මගේ සිත කලබල බව වැටහෙන නිසා. ඒකට විසදුම භාවනා කිරීම නිසාත් දිකටම භාවනා වැඩුවත් තවමත් මට ආශ්වාස ප්‍රාශ්වාස සියුම්බ නොදැනීම යන මට්ටමකට ඒමට හැකි වුණේ නෑ. දිනකට මිනිත්තු 30-45ක් පමණ වේලාවක් මම ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරනවා. පෙර අවස්ථාවකදීමා මෙම ගැටලුව ඉදිරිපත් කළ විට එදින වැඩසටහන මෙහි වූ ස්වාමීන් වහන්සේ පවසා සිටියේ මා කලකිරීමෙන් කේන්තියෙන් වගේ භාවනා කරන නිසා තමයි මෙහෙම වැඩියෙන් වෙන්නේ වගේ. එනිසා සතුටින් ගොඩක් බලාපොරොත්තු තියාගන්නේ නැතුව භාවනා කරන ලෙසයි. ඉන්පසු එසේ සතුටින් භාවනා කළ ප්‍රථම දවසේම ඉතාමත් හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රමයෙන් කෙටි වී නැදෙනී යන තත්ත්වයට පත් වුණා. ඉන්පසු ක්‍රමයෙන් ආයෙත් ඒ සාර්ථක බව අඩු වුණා. නමුත් පෙරදීම තිබූ තත්ත්වයට වඩා සෑහෙන්න හොඳ මට්ටමකට කරගෙන යන්න පුළුවන් වුණා. ඉන්පසු ගිය සතියේ සිට මට විශ්වවිද්‍යාලයට යාමට සිදු වූ අතර මා එහිදීද භාවනාව සිදු කළා. නමුත් දැන් භාවනාව කරන විට ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන නමුත් ක්‍රමයෙන් කෙටිවීමක් සියුම් වීමක් සිදුවන්නේ නැහැ. භාවනා කරන කාලය තුළද සිත වෙනත් අරමුණු වෙත යාම වැඩි. එසේ වුවද පැය භාගයක පමණ උත්සාහයකින් පසුව භාවනාව නතර කළ විට සිතට ඉතාම සැහැල්ලු බවක් දැනේ. මෙම තත්ත්වයට හේතුව निराකරණය කර ගැනීමට කැමැති. මාමේ සිදු කරන ආකාරයටම දිගටම සිදු කරගෙන යාම යෝග්‍යද? නැතිනම් කුමක් හෝ වෙනසක් සිදු කිරීමට අවශ්‍යදයි දැන ගැනීමට අපේක්ෂා කරනවා. මෙලෙස දිගින් දිගටම භාවනාව අසාර්ථක වීමට විශේෂ හේතුවක් හෝ කරන ආකාරයේ වැරැද්දක් තිබේදයි දැන ගැනීමට අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
නදීපේගේ අන්තිම වාක්‍ය දෙක තුන කියන්න පුළුවන් පොඩ්ඩක්?
එහෙමයි ස්වාමීන් වහන්සේ. සේවුවද පැය භාගයක පමණ උත්සාහයෙන් පසුව භාවනාව නතර කළ විට සිතට ඉතාම සැහැල්ලු බවක් දැනේ. මෙම තත්ත්වයට හේතුව निराකරණය කර ගැනීමට කැමැති. ආමේ සිදු කරන ආකාරයේ දිගටම සිදු කරගෙන යාම යෝග්‍යද? නැතිනම් කුමක් හෝ වෙනසක් සිදු කිරීමට අවශ්‍යදයි දැන ගැනීමට අපේක්ෂා කරනවා. මෙලෙස දිගින් දිගටම භාවනාව අසාර්ථක වීමට විශේෂ හේතුවක් හෝ කරන ආකාරයේ වැරැද්දක් තිබේදයි දැන ගැනීමට අපේක්ෂා කරමි.
හොඳයි. ඔය දැන් ප්‍රශ්නේ ගත්තොත් මේ 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 භාවනා කරන්න යන කට්ටියට ප්‍රශ්නයක් තමයි ඔය තියෙන්නේ. ඒගොල්ලන්ට සාමාන්‍ය ස්වභාවයෙන් මතුවෙන ප්‍රශ්නයක්. භාවනා කරන්න ගියාම ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා. ඒකින් හින්දා දැන් අර කලින් ලැබිච්ච උපදේශات එක්ක යම්කිසි පහසුවක් ඇවිල්ලා තියෙනවනේ. දැන් ඊළඟට බලන්න දැන් මේ භාවනා කියන වචනේ අත්හැරලා දාලා ඒ වෙනුවට සිහිය කියන වචනේ දාගත්තා නම් එතකොට ඔය තරම් වෙහෙසක් මතුවෙන්නේ නැහැ. දැන් අපි මේක කරලත් වෙහෙසක් මතු කරගන්න ඕනේද? මේක කරලත් දැන් ඉලක්කයක්නේ හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. හුස්ම සියුම් වෙනවා කියන එක මේකේ ජයග්‍රහණයක් කියන අදහසකින්, හුස්ම සියුම් වෙන්න ඕනේ කියන අදහසකින් ගිහිල්ලා. එතකොට එතනත් ඉලක්කයක් හොයාගෙන ගිහිල්ලා අන්න සාමාන්‍ය ජීවිතෙත් ඉලක්ක හොයාගෙන යනවා. ඉතින් ඉලක්ක හොයාගෙන ගියාම වෙහෙසක් මතුවෙනවා. ඒක ස්වභාවිකයි. එතකොට ඉලක්ක අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන්. නමුත් හරියට තේරුම් ගන්න ඕනේ මේ ක්‍රමේ. මේක නතු කරන ක්‍රමේ තේරුම් ගන්න ඕනේ. මේ භාවනා කියන වචනේ අත්හැරලා සිහිය කියලා දාගත්තොත් අන්න එතකොට සිතිවිලි එනවා නම් සිතිවිලි එන බව දැනගන්න පුළුවන්. ඒක නැති වෙලා ගියාම ආපහු හුස්ම වැටෙන බව දැනගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න පුළුවන්. ඉතතන සක්මන ගැන අදහසක් නැහැනේ. සක්මන ගැන අදහසක් නැති එකත් අන්න අර භාවනා කරන කට්ටියගේ සලකුණක් තමයි. ඒකට එච්චර කැමති නැහැ. ඒකට එච්චර අනුකූල වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක සලකුණක්. ඉතින් ওই ටික ඔක්කොම පැත්තකින් තියලා පොඩ්ඩක් විවේකයෙන් මම මේ කරන වැඩේ ගැන අවධානයක් මේ වගේ කෙනෙක්ට හොඳයි යන්න. ඊළඟ සතිය පුරාවට දැන් අද ඉඳලා පටන් ගන්න ලබන ඉරිදා වෙනකන් සතිය පුරාවට අන්න දත්මදින එක වගේ දෙයක් මතක් කරගෙන බෝඩ් එකක් අලවගෙන හරි කමක් නැහැ. ඒ වැඩේ කරන්න පුළුවන්ද? දත්මදින එක සිහියෙන් කරන්න පුළුවන්ද? විනාඩි 10ක් ඒ වැඩේට අවධානය දෙන්න පුළුවන්ද? දවසට දෙවරක් මදිනවනම්. එතකොට ඒ විදිහට ඒ වගේ වැඩක් සිහියෙන් කරන්න පුළුවන්ද කියලා ගත්තොත් අර භාවනා කියන මානසිකත්තේ අතහැරලා යනවා, පොඩ්ඩක් දුරස් වෙලා යනවා. එතකොට තේරුම් ගන්නවා මේ වැඩේ නිකන් මේ යනේන ගමන් කරන්න පුළුවන් වැඩක්. දවස පුරා කරන්න පුළුවන් වැඩක්. අපි යම් හිතමුකෝ අන්න ගෙදර දොරේ රෙදි ටිකක් නවනවා. දැන් ඉරිදා දවසක ඒ වගේ කාර්යබහුල වැඩ තියෙන දවස්නේ. කමක් නැහැ. ඒ නවන ගමන් මම මේ වැඩේ කරනවා කියන අවධානයෙන් සිහියෙන් ඉන්න පුළුවන්ද? ඒ වැඩේ අපිට යම් කිසි විදියක අගය කිරීමක් කරන්න පුළුවන්ද? මම මේ සුළු වැඩක යෙදිලා ඉන්නවා. මහ ලොකු වැඩ නෙමෙයි. ඒ වෙනුවට සුළු වැඩක්. ඊළඟට මම රැකියාව කරගෙන ඉන්නවා. රැකියාව කරනවා, අයිස්පිරිතාලයක වැඩ කරනවා. ඉතින් මේ වගේ දේවල් වලට කොහොම හරි යන්න වෙනවා. එතකොට ඒ වෙහෙස දරාගෙන අන්න දැන් මම මේ ඉස්පිරිතාලයක කොවිලායි මැරෙයිද, කොවිඩ් හැදෙයිද කියලා කල්පනා කර කර ඉන්නවට වැඩිය පොඩ්ඩක් හරි යෙදෙන වැඩේට අවධානිකින් ඉඳියොත් අනේ විදිහට මේ සරලත්වයක් අපේ හිතට නගා ගැනීමක් තමයි මේක තුලින් වෙන්නේ. එහෙම නැතු ඒකේ තිලක්කයක් හදාගෙන ගියොත් වෙහෙස ස්වභාවිකයි. එතකොට ගිහිල්ලා තියෙන පාර ඔක්කොම හරි. නමුත් අර අපේක්ෂාව නිසා තමයි ওই ගැටලුව මතුවලා තින්නේ. මොකද්ද අපේක්ෂාව? හුස්ම සියුම් වෙන්න ඕනේ කියන අපේක්ෂාවක් තියලා තියෙනවා. ඉතිවිලි එන්න බෑ කියන අපේක්ෂාවක් තියලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙහෙසක් මතුවෙනවා. නමුත් ගිහිල්ලා තියෙන පාර ගත්තොත් ඉස්සරහාට මිස පස්සට ගිහිල්ලා නැහැ. ඉස්සරහට මිස පස්සට යන්නේ නැහැ ওই ප්‍රතිපදාව. නමුත් අපි හිතනවා අන්න වැරදුනා පස්සට ගියා අයියෝ මොකද කරන්නේ කියලා. ඉතින් හිස අත බැඳගෙන හඬනවා. නමුත් ඇත්තටම ඔය කියන දේට සාදර වෙනවා, එන දේට සාදර වෙන්න හිතුවිලි එනවා නම් ඒවට එන දෙන්න. ඒ අතරේ හිතුවිලි නැතිවිලා ගියාට පස්සේ නැවතත් හුස්ම බලන්න, ඊට පස්සේ ආපහු හුස්ම සිවුම් වෙන එක ගොරෝසු වෙනවද කියලා බලන්න, ගොරෝසු වෙන එක ආපහු සිවුම් වෙනවද කියලා බලන්න. අන්න ඒ විදිහට මේකේ තියෙනවා ගමනක්. ඒ ගමන අපි හිතා ඉන්න පාරේ නම් නෙමෙයි ඉතින් යැවෙන්නේ. ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා. ඒක නිසා නැවත නැවත විවේකීව ඒ කරන වැඩේට අවධානයක් දෙන්න. එතකොට මේ වගේ කට්ටියට හොඳයි අර කිව්වා වගේ එදිනෙදා වැඩක් තෝරගෙන ඔය භාවනාව පොඩ්ඩක් පැත්තකින් තියලා දත් මදින එකක්, ඊට පස්සේ සක්මන වැඩිපුර කරන්න පුළුවන්. ඒ වගේ එකක් කරලා මේ මම මේ දාගෙන තියෙන අර්ථ දැක්වීම හරිද වැරදිද කියන එක තමයි මුලින්ම කරගන්න ඕනේ. අපි කියන්නේ හුස්ම බලන එකක් ගැන විතරක් නෙමෙයි, හුස්ම තමයි අපිට ප්‍රමුඛ වෙන්නේ. නමුත් අන්න සිහියනේ පුරුදු කරන්න ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න. එතකොට කකුල් දැනෙනවා, සද්ද ඇහෙනවා, වටපිටාව පේනවා, හිතවිලි එනවා, ඔය සියල්ල අතරේ මම ඇවිදිනවා. දැන් අර පොඩි එකා කියන්නේ මම චිත්‍රය දින අතරේ මට හිතවිලි ආවා. කිසිම ප්‍රශ්නයක් නැහැ නේ, කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. අවුරුදු 6යි. එතකොට අනිත් කට්ටියට වයසට යන්න යන ප්‍රශ්න වැඩි වෙනවා. ඒක නිසා බලන්න මෙන්න මේ කියන අර්ථ දැක්වීම පොඩ්ඩක් වෙනස් කරගන්න. මම මේ කරන වැඩේට යෙදিলা කරන්න තමයි හදන්නේ. එතකොට ඔන්න සිතුවිලි එනවා, වටපිටාව පේනවා, ඊට පස්සේ සද්ද ඇහෙනවා, ඔය සියල්ල අතරේ මම දත් මදිනවා කියන අදහසත් එක්ක ඉන්න පුළුවන්. ඔන්න ඒ විදිහේ වෙනසක් කරගත්තා නම් ඔය පහසුව මතුවෙලා එනවා. ඊළඟට ඔය හිත ඇවිස්සින ඒවා, ඒවා ඔක්කොම හරි. ඒවා අර විදියට නුපුහුණු පුහුණුවක් නැති වුණාම මතුවෙන දේවල්. නමුත් මේ පුහුණුව තුලිනුත් වෙහසක් ගන්න ඕනේද? අපි මේ ජීවිතය කියලා මොනවද හොයාගෙන යන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා බැලුවොත් මෙන්න මේ අපි ඉලක්කයක් හඹාගෙන ගමන් කිරීමක්ද, නැත්නම් ඒ මොහොතේ කරන වැඩේට යෙදිලා කරන දෙයක්ද කියන එක පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම බැලුවොත් රෙදි ටිකක් නවන එකත් බොහොම සුන්දර වැඩක්. රෙදි ටිකක් හොදන එකත් බොහොම සුන්දර වැඩක්. දත් මදින එකත්, වැසිකිලි කැසිකිලි කරන එකත් බොහොම සුන්දර වැඩක්. අන්න ඒ මොහොතේ ඒ වැඩේට යොමු වෙලා කටයුතු කරනවා. දැන් අර කියනවා මොකද්ද මරණය ගැන සිහි කරන්න. එතකොට මරණය ගැන සිහි කරන්න කිව්වහම සමහරු හිතන්නේ මේක මහා සුභයක්, අයියෝ මොනවද මේ කියන්නේ, මෙච්චර මේ සුභවාදී ජීවිතේ ඇයි අපි මේ විදියට මරණය ගැන සිහි කරන්නේ කියලා. නමුත් ඒක ඔන්න ඔය කියන දේත් එක්ක හරි හරියට සම්බන්ධයි. මම අර කෙනෙක්ගෙන් ඇහුවාම දැන් මරණය ගැන සිහි කරනවද? සිහි කරනවා. එතකොට ඔබ හෙට මැරෙයි කියලා කිව්වොත් ඔබගේ ජීවිතේ මොන වගේ වෙනසක් වෙනවද කියලා ඇහුවොත් අන්න එතකොට මේ තැනත්ත දීපු උත්තර ටික මොනවද කියනවා? මම හිනා වෙනකොට ටික වැඩිපුර සද්දෙන් හිනා වෙනව වෙන දඩ වැඩි. ඊට පස්සේ මම ආහාරය ගන්න එක තව ටික වැඩිපුර රස විඳිනවා. ඊළඟට මම ඥාතීන්ගෙන් සමු ගන්නකොට සමු ගන්නවා නිකන් අන්තිම සමු ගැනීම වගේ, වැඩිපුර ආදරෙන් සමු ගන්නවා. ඊට පස්සේ මම කට්ටියට ඉක්මනට සමාව දෙනවා, තරහ හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඔන්න ඔය විදිහට කියනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? මේ වර්තමාන මොහොත රස විඳිනවා කියලා තමයි කියන්නේ. මොකද මැරෙයිද දන්නේ නැහනේ. මැරුණොත් ඔය ඉලක්ක මොකක්වත් ඉතුරු වෙන්නේ නැහනේ. අන්න ඒ විදිහේ දෙයක්. එතකොට මරණය කියන්නේ අසුභයක් නෙමෙයි. ඇත්තටම මේ ලැබිලා තියෙන ජීවිතේ රස විඳින්න අපිට හේතු වෙන දෙයක්. මේ වර්තමාන මොහොත අගය කරන්න හේතු වෙන දෙයක්. ඒ අගය කිරීම වැඩි වෙන්න අපිට තේරෙනවා. ආ ඔය බලාපොරොත්තු පැත්තක තියේවා. මට තේ එකක් බීලා සතුරු වෙන්න පුළුවන්. අයිස්ක්‍රීම් එකක් කාලා සතුරු වෙන්න පුළුවන්. ඉතින් කොච්චර වටිනවද කියලා බලන්නකෝ. අපි හිතනවානේ අයිස්ක්‍රීම් ෆැක්ටරියක් කෑවත් අපිට සතුටක් නැහැනේ. මොකද්ද හේතුව? අන්න අර ලොකු අපේක්ෂා. ඒ වෙනුවට ඊයේ දරුවෙක් කියනවා මේ අයිස්ක්‍රීම් එකක් කෑවා. ඒක කාලේ වරනකොට අමුතු සතුටයි. ජීවිතේ පළවෙනි වතාවට අයිස්ක්‍රීම් එකක් කනවා වගේ, ජීවිතේ අන්තිම අයිස්ක්‍රීම් එක වගේ අයිස්ක්‍රීම් එකක් කනවා. අන්න ඔය විදිහට තමයි ජීවිතේ ගොඩ නැගෙන්නේ. ඔය විදිහට තමයි ජීවිතේ සුන්දර වෙන්නේ. එහෙම නැතුව ලොකු ඉලක්ක වලින් නෙමෙයි. ඉලක්ක වලට යන්න පුළුවන්. ඒකේ දෙයක් නැහැ. නමුත් අර දර්ශනය නිවැරදි කරගන්න ඕනේ. ඒ නිවැරදිතාවය තුළින් අපිට පුළුවනි ඉලක්ක දිහාවට ගමන් කරන්න, අවශ්‍ය අධ්‍යාපන කටයුතු කරන්න. ඉතින් මේ ඔක්කොම කරන්නේ නිකන් ඉලක්ක තියාගෙන වුණොත් අමාරුයි. ඒ වෙනුවට ඉලක්ක අතාරින්න, අතෑරලා විවේක වෙන්න, ඒ විවේක වෙච්ච හිතින් කටයුතු කරන්න. අනේ එතකොට අවශ්‍ය දේට අවධානය යොමු කළා හොඳට සාර්ථක විදියට කරන්න පුළුවන්. වෙනදට වැඩිය හොඳට සාර්ථක විදියට සිද්ධ කරන්න පුළුවන්. කිසි දෙයක් පිළිබඳ මතයක් ගන්නේ නැතුව සිහිය පුරුදු කරනවා. නමුත් අන අවශ්‍ය වෙලාවේදී එක දෙයක් එක අරමුණක් විස්තර වශයෙන් බලන්න පුළුවන්. බැලුවොත් පේනවා බොහොම ලස්සන්ට පේනවා. වටපිටා කට්ටියට වැඩිය හොඳට විචිත්‍රව පේනවා. දැන් මේ දවස්වල සතිපාසල් අර ඔය ඩිපාර්ට්මන්ට් එකේ කතාත් එක්ක දැන් ඔන්න 21st century skills 12 skills තියෙනවා. මේවා තමයි කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක ගැන අවධානයක් යොමු කරන්න කැමැත්තක් නැහැ. මොකද හේතුව සතිය කියන එක කිව්වහම ওই ටික ඔක්කොම කොහොමත් ගැළපිලා එනවා. නමුත් දැන් මේගොල්ලන්ට කියන්න එපා මේ 12 ගැන. අනිත් අවධානයක් යොමු කරලා බලවම මෙන්න පළවෙනි එක මෙන්න තියෙනවා සිහිය පුරුදු කරනවා. මෙන්න දෙවෙනි එක හොඳට විචිත්‍රව කියන්න පුළුවන්. බැලුවොත් පේනවා. නමුත් ඉතින් එහෙම අවධානයක් දෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අවධානයක් දුන්නොත් හොඳට විචිත්‍රව පේනවා. හොඳට කරුණු සහිතව පේනවා. අන්න ඒ විදිහේ දෙයක් මේ කරන්නේ. උස්ම බැලුවොත් හොඳට පේනවා. සිතුවිල්ල දිහා බැලුවොත් සිතුවිල්ලේ අග මුල ඔක්කොම පේනවා. නමුත් බලනවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා ටික ටික ඒකී වගේ වෙනසක් ඇති කරගෙන පුළුවන් නම් ලබන සතියේ දත්ම දින එක ගැන කියන්නේ. ওই භාවනා කතා ඔක්කොම නැහැනේ එතකොට. තමුන්ට ලැබිච්ච අත්දැකීම කියන්නේ එකපාරක් කරලානේ මේ සතියක් උත්සාහ කළා 14 වරක් මේක පුරුදු කළා කියන්නේ. අනේ එතකොට අපිට ටික ටික අඳුන ගන්න පුළුවන්. ඉතින් ගුරුවරයෙක් විදිහට අවශ්‍ය නම් අර ළමයාව අපිට අලල් දෙන්න පුළුවන්. ව්‍යානාව අලල් දෙන්න පුළුවන් අවුරුදු 6යි. අන සුප්පීරි ගුරුවරයා.
මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවත් මේ වார்த்தාව ලියපු එකට ගොඩාක්ම ගැළපෙනවා කියලා මට තේරෙනවා. මුලින්ම භාවනා පටන් අරගෙන ඊට පස්සේ එපා වෙලා යනවා. ඊට පස්සේ ඒ ගැන සතිමත් වෙන එක දීර්ඝ වශයෙන්ම කරුණීය ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවේදී කතා කරා. ස්වාමීන් වහන්සේ මම වීඩියෝ එක ප්ලේ කරලා ඉන්නද ඊළඟ වார்த்தාවට යන්න ඉස්සෙල්ලා?
ඔව් රාජිකා දෙක දෙපාරක් විතර වැටපැන්න අපි දෙමු චාන්ස් එකක් දෙමු.
මන් නදීපාට මම වීඩියෝ එක ප්ලේ කරන්න හැදුවේ නෑ ස්වාමීන් වහන්සේ. මම ඒක හෝල් කරලා තියන්න හැදුවේ ඔබ වහන්සේ මාව කපලම දැම මන් නදීත් එක්ක.
Lying down, we're going to focus the attention on the different parts of the body, watching as they switch off for the night. Starting down at the feet, muscles in the toes and the arches switching off. The legs, any tension just dissolving as the calves and thighs power down. The muscles in the lower back and the stomach switching off. Now the chest and upper back switching off. The shoulders, the arms, the hands and fingers just switching off. The face, the eyes, the mouth, any tension just melting away as the muscles switch off, shut down, at rest for the night.
හොඳයි ස්විචින් ඔෆ්. ඉතින් ඔයාගේ මොනවා හරි කළා නින්දට යටෙන්න කලින් පොඩ්ඩක් සිහිය පිහිටවගෙන වැටුණා නම් වටිනවා. ඉතින් එක එක ක්‍රම තියෙනවා. එක එක විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ පොඩි කෙනෙක් බොහොම අගය කරපු එකක්. ඒ වගේම වටිනවා ක්‍රමයක්. ඉතින් කළා බලන්න පුළුවන් එක එක විදිහට. අපි ඉදිරියට යමුනේ.
ඊළඟ වார்த்தාව සතිමත් පර්යක්කේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ආධුනික යෝගාචරයෙක් වෙමි. කලින් දිනවල නොකඩවා භාවනා කිරීමට නොහැකි වුවත් පසුගිය සති තුන නොකඩවා දිනපතා දැසන නොකඩවා භාවනාව සිදු කළෙමි. භාවනාව ආරම්භයේදී හුස්ම සමග උදරයේ ඉහළ පහළ යෑම ගැන සතිමත්ව සිටියෙමි. සුපුරුදු පරිදි සිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කිරීමට පටන්ගත් අතර ඒ සියලු අරමුණු පිළිබඳ සතිමත්ව සිටියෙමි. සිත කනෙන් ඇසෙන ශබ්ද සිතුවිලි ඔස්සේ අරමුණෙන් අරමුණට ගමන්ගත් අතර නැවත හුස්ම වෙතත් විටින් විට පැමිණ යළිත් බාහිර අරමුණු හා සිතුවිලිවල නිරායාසයෙන් ගමන් කරන ආකාරය පිළිබඳව සතිමත්ව සිටියෙමි. මෙසේ ටික වේලාවක් ගිය පසු සිත ගමන් ගන්නා වේගය අඩු වූ අතර වැඩි වේලාවක් හුස්ම වෙතත් කයේ වේදනා වෙතත් වැඩි වේලාවක් යොමුන බව දැනගත්තෙමි. මෙසේ වැඩි වේලාවක් කයේ වේදනා වෙතත් හුස්ම වෙතත් සිත යොමු වී පවතින විට කයේ උඩු කොටස වරහන් තුල ඉදෙන් ඉහළ යම් සියලු චලනය දැනෙන්නට විය. පළමුව මෙය දැනෙන විට සිතුනේ මේ සිතිවිල්ලක් මිස සත්‍ය දෙයක් නොවන බවය. ඒ නිසා නැවත සියුම් වූ හුස්ම දෙස තවත් සතිමත් උනෙමි. එක වේලාවකින් නැවත කය ඉදිරිය හා පසුපසට චලනය වීමට පටන් ගත්තේය. මෙවර කය තරමක් වේගයෙන් ඉදිරියට හා පසුපසට චලනය වන්නට විය. නමුත් මේ දෙස අවධානය නොදී සියුම් ලෙස දැනෙන හුස්ම දෙසම අවධානයෙන් සිටීමට උත්සාහ කළෙමි. එක වේලාවකින් කයේ චලනය නතර විය. මෙම කාලය තුළ ඉතා සියුම්ව දැනෙන හුස්ම වෙතම සතිමත් වීමට උත්සාහ කළෙමි. එක වේලාවකින් නැවත කය චලනය වීම ආරම්භ විය. මේ ආකාරයට භාවනා අවසන් කරන තුරුම චක්‍ර වශයෙන් සිදුවිය. ඉන්පසු සිදු කළ සියලු කාර්යයන්හිදී මෙය දිගටම සිදුවිය. නමුත් මෙසේ කය චලනය වීමට ගතවන කාලය ප්‍රථම අවස්ථාවට වඩා ඉක්මනින් සිත්වන බව අත්දැක්කෙමි. භාවනාව සිදු කළ ක්‍රමයේ වරදක් ඇත්නම් පෙන්වා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට මේ ආධුනික බෝඩ් එකක් දාගෙන තමයි පටන් ගන්නෙ. ආධුනික බෝඩ් එක ගලවලා දාන්න පුළුවන්. ආධුනික බෝඩ් එකක් ඕනේ නැහැ. දැන් අර දවස් දෙකක් සතිපාස සම්බන්ධ වෙච්ච දරුවෙක් අර එහෙම කියනවා නම් එතකොට ඉතින් අපි මොකටද ආධුනික බෝඩ් දාගන්නේ? මේක බෑ කියලා පටන් ගත්තොත්, අමාරුයි කියලා පටන් ගත්තොත් ඉතින් ඒකම සත්‍යක් බවට පත් වෙනවා. මොනවා හරි අපේ හිතේ අදහසක්, බියක්, තැතිගැන්මක් තියෙනවා නම් ගොඩක් දුරට ඒවා සත්‍ය වෙලා තමයි නතර වෙන්නේ. ඒකින්ද ආධුනික බෝඩ් එක ගලවලා දාන්න. මේකට ආධුනිකයෝ නෑ. මේ සංසාර ගමනේ හැමෝම සෑහෙන වයසක උඳලා ඉන්නේ මෙතන. ඉතින් ඒකින්ද ඕවා කලින් කරපු දේවල්. ඉතින් ඒකින්ද පොඩ්ඩක් ආධුනික බෝඩ් එක ගලවලා දාලා බැලුවොත් ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් යනවා. ඒ ක්‍රියාවලිය වාර්තාකරණයක් ඔතනදී සිද්ධ වෙලා තියෙනවා. එතකොට මට මුලින් දැනුණු දෙයක් තමයි මොකක්ද අර හුස්ම ගැන ලොකු කතාවක් කියනවා. මෙන්න මේ විදිහට හුස්ම දැනුණා, ඊට පස්සේ ඉතිවලට ගියා, පෞස්මට ආවා, හුස්ම සිවුමුණා, ඔහොමම කියාගෙන යනවා. අනේ ඒක වටිනවා. එතකොට අපි දන්නවා මොකද්ද මේ අපේ කූඤ්ඤ කියලා. කූඤ්ඤයක් ගහගන්න ඕනේ. කූඤ්ඤයක් ගහගෙන තමයි වැඩේ පටන් ගන්න. හුස්ම කියන කූඤ්ඤයක් ගහගෙන තියෙනවා. ඒක ගැන අවධානයක් පිටවන්න දන්නවා. එතකොට මුල් වார்த்தාව පටන් ගන්නකොට මේ දැනුණ විදිහ ගැන පොඩි කොටසක් කියලම පටන් ගත්තා නම් ඕකේ අංග සම්පූර්ණයි. මොකද්ද හුස්ම මේ විදියට දිගට දැනුණා, ගොරෝසුර දැනුණා කියලා කියලම පටන් ගත්තා නම් එතකොට වார்த்தාව බොහොම අගෙයි. නමුත් අන්තිම වෙනකොට ඒ සඳහන තියනවා සියුම් වෙලා ගියා මෙහෙම මෙහෙම කියලා මුල පිළිබඳ සඳහනක් නැති වුණත්. එතකොට දැන් ওই විදිහට හුස්ම සියුම් වෙනකොට අන්න තොයිලේ පටන් ගන්න ස්වභාවයක් තමයි එන්නේ. දැන් තමයි තොයිලේ පටන් ගන්නේ. දැන් තමයි වැඩේ හරියට පටන් ගන්නේ. එතකොට අන්නේ පටන් ගැන්මේ සලකුණු ඕකේ අනන්තවත් තියෙනවා. මේ කය නටන්න පටන් ගන්නවා, ඉදිරියට පස්සට යන්න පටන් ගන්නවා. ඉතින් ওই වගේ ස්වභාවල් ඔකේ එක විදියට එන්න පුළුවන්. නමුත් ඒකට බය වෙලා නැකිරලා යන්නේ නැති කෙනෙක්ට දකින්න පුළුවනි මේවා මේ චක්‍රය යන්නේ ළඟ ළඟ කැරකෙන්න ගන්නවා ටිකක් වෙලා යනකොට. ඕකට බය වෙලා නැගිට්ටොත් කවදාවත් ඉවර වෙන චක්‍රයක් නෙමෙයි ඕක. ඒක නිසා ඉඳලා බලන්න මේ කැරකෙනවා ආපහු නැවතිනවා කැරකෙනවා ආපහු නැවතිනවා ඔයගේ දේවල් ගොඩාක් දුරට සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දේවල් වලට ඊට දෙන් විවේකයෙන් ඉන්න. ගොඩාක් තටමල සිහිය පිටවන්න අවශ්‍යතාවයක් නැහැ දැන්. ඒ වෙනුවට ඔය තියෙන ක්‍රියාවලියත් එක්ක ඉඳියාම හරි. ඒ ඉන්න තේරෙනවා මේක එක එක විදියට නැටුම් ඉදිරිපත් කරනවා. ඔය නටන්නේ මොකද්ද? ඔන්න ඔය වෙන භූතයක් නෙමෙයි, ඔය පංච උපාදානස්කන්ධ භූතය තමයි නටන්නේ ඔය. එහෙම නැත්නම් මගේ මේ කාය හිත කියලා අල්ලගෙන තියෙන භූතය තමයි ඔය නටන්නේ. ඒතකොට ඔය නැටුමට හොඳට ඉඩ දෙන්න. නටන්න සුව සේවාවක් තමයි සිද්ධ වෙන්නේ. නටන්න මේකෙන් ටිකෙන් ටික අපි දුරස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මගේ කය මම කරනවා කියලා පටන් ගත්ත එක දැන් නෑනේ එහෙම අදහසක්. දැන් ඔක දකින්න තේරෙනවා යකෝ මං කරනකොට මේ පද්දන්නේ කවුද? හරියට නූ භූතේ පදනා වගේ කවරට හරි නූල් බඳින්න වෙන්නත් පුළුවන්. ඉතින් අනිත් කට්ටිය ගැන පිළිසරණක් බලාපොරොත්තු වෙන කට්ටිය. ඉතින් නූල් බල බැඳලා ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. නමුත් අපි මේ විදිහට ඇතුළතින් විශ්වාසයක් දිනු කරගෙන ඇතුළතින් ආරක්ෂාවක් ඇති කරගෙන ටිකෙන් ටික ඉදිරියට යන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට නූල් බඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ ලංකාවේ මෙච්චර මේ ධර්මයේ තියෙන රටේ කියලා කිව්වට පොඩ්ඩක් පාරකට බහලා බලන්න කී දෙනෙක් සුර පැලඳගෙන ඉන්නවද කියලා ආරක්ෂාවට. ඊට පස්සේ කී දෙනෙක් පිරිත් නූල් වලින් ආරක්ෂාව පදලා තියෙනවද කියලා. හරකෙක් බඳින ගානට අතේ පිරිත් නූල් බැඳලා තියෙනවා. ඉතින් ඒවෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය වගේ කට්ටියට අපි හිතමු ඇස්වා කටවා වදිනවයි කියන හූනියම් කරා කියනවා. ඉතින් හූනියම් කරා ඇස්වා කටවා වදිනවා කියලා හිතට අදහසක් දාගත්තට පස්සේ ඉතින් ඇත්තටම ඇස්වා කටවා වදිනවා තමයි. ඇත්තටම හූනියම් වදිනවා තමයි. හූනියම් වැඩ කරන්න අදාළ මනුස්සයා දැනගන්න ඕනේ මේක මට මෙහෙම දෙයක් කරලා තියෙනවා කියලා. එතකොට තමයි නියමයට වැඩ කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? තව බොරුකාරයෙක් ඇවිල්ලා දෙහි ගෙඩියක් කපලා ඔක්කොම හරි කියලා නූලක් ගැට ගහලා යනවා. ආ එතකොට සුව වෙනවා. මොකද හිතේ අදහස තියෙනවා දැන් මට ආරක්ෂාව තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ජනතාවක් ඉන්න දේශයක අපි බලනවා මාව පිළිසරණ කරගෙන මාව ආලෝකයක් කරගෙන යන්නේ කොහොමද? මේ ධර්මයේ පිළිසරණක් කරගෙන ධර්මයේ ආලෝකයක් කරගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තමයි විසඳන්න යන්නේ. එතකොට ඕන විදිහක කැරකෙන දෙන්න ඕන විදිහක ක්‍රියාවත් වෙන දෙන්න විවේකීව ඉන්න තමයි තියෙන්නේ. ඉන්නකොට තේරෙනවා මේ කැරකිල්ල බොහොම ටික කාලයයි තියෙන්නේ. ඔක ඉදිරියට කැරකෙනවා, පස්සට කැරකෙනවා, අම්මට දකුණට කැරකෙනවා, කැරකිලා කැරකිලා ඕක කොහේ හරි නතර වෙනවා. නතර වුණාට පස්සේ ඔන්න අලුත් තොවිලයක් පටන් ගන්නවා. ওই විදියට තොවිල ගණනාවක් රාත්‍රිය එළවෙනකන් යන්න ඕනේ. ඉතින් එන්න තියෙනවා සන්නි තියෙනවා බර ගණන් නටන්න. නටලා නටලා ඉවරනහම තේරෙනවා මේක ඇති දෙයක් නැහැ. මේ නටනෙවුන් ඔක්කොම එනවා යනවා. මොකක් හරි දෙයක් එනවාද? එයා යනවා. එන්නෝ යන්නෝ කියලා බලා ඉන්න පුළුවන්. ජීවිතේ මොනවා හරි ප්‍රශ්නයක් ආවත් ඒක අල්ලගෙන දිවිනා ගන්න යනවා වෙනුවට පොඩ ප්‍රශ්නෙට පොඩ්ඩක් තියලා බැලුවා තා යනවා ටික දවසකින්. ඔය කියන විදිහට නතර වෙලා තියන්නේ නැහැ ඒක ප්‍රශ්නයක්. අපි නතර කරගත්තේ නැත්තම්. ඉන්න පොඩ්ඩක් විවේකයෙන් ඉන්න දීලා බලනවා. ඕනම ප්‍රශ්නයක් ආවත් හදිස්සියට විසඳන්න යන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් තියලා බලනවා. අර එයාපෝට් වල ඉරක් ඇඳලා තියෙනවා. අර කඩාවන බින්දගෙන එන්නේ උන්ට කියනවා ලයින් එකෙන් පිටිපස්සට යනවා. ඉරෙන් පිටිපස්සට ගිහින් ඉන්න. අන්න. එච්චර හදිස්සිය අපොයින්ට්මන්ට් දෙන්නේ නැහැ. එතකොට පොඩ්ඩක් ඉරෙන් පිටිපස්සට ඉන්නකොට අර කුලප්පුව පොඩ්ඩක් අඩු වෙලා ඔන්න ක්‍රමයට එනවා. ඉතින් දවස් දෙක තුනක් ඉඳලා බැලුවම මේ ප්‍රශ්න නෙමෙයි. අපිට ඉන්න බෑනේ අපිට ලේ පිට විසඳන්න ඕනේ, වෙලාවේ විසඳන්න ඕනේ. මේ දැන් මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියන අදහසින් තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් එපමණට වෙහෙසකුත් ගැළපිලා එනවා. ඒ වෙනුවට පොඩ විවේකී විඳලා බැලුවොත් ඔය හැම දෙයක්ම එන දේවල් යන දේවල් තියෙන්නේ. අම්මා මලා වුණත් ඒකත් යනවා. අර ලොකු සායින්නන්සේ කතාවක් කියන මොකද්ද? මෙන්න දුවෙක් තමුන්ගේ අම්මව වාහනේ දාගෙන ගමනක් එක්ක යනවා. කොහෙටද මේ යන්නේ? සොහොයුරියට මොකක් හරි කරදරයක් වෙලා. මොකක් වෙලාද දන්නේ නැහැ. ඉතින් යන ගමන් දුව කියනවලු අම්මේ මේකත් යන දෙයක් කියලා නැවත මතක් කරගන්න. ඉතින් ඕක හොඳ මතක් කිරීමක්. නැවත උදේ හවස වෙහෙසක් එන පාරක් ගානේ මතක් කරන්න පුළුවන් මේකත් යන දෙයක්. ස්ථිරව පවතින්නේ නැහැ. කියන දේ අත්දකින්න තමයි ඔය යොමු වෙලා තියෙන්නේ. ඉතින් බලන්න ඔය තොයිල ඔක්කොම යනවා කියන අදහසින්, ඔය නටන නැටුම් ඔක්කොම කෙලවර වෙනවා කියන අදහසින් ගියා නම් ටිකෙන් ටික ඔයිටත් වැඩිය පහසුවක්, ඔයිටත් වැඩිය සුවසේවාවක් සිද්ධ වෙයි. ඉතින් ඔය නැටුම් නැට් ටික ඔක්කොම පහු කරගෙන යන්න ඕනේ. ගිහිල්ලා තමයි ඕක නැටීම නතර වෙන්නේ. ඉතින් ඒ සඳහා හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. තව තවත් උත්සාහවත් වෙන්න කියලා අපි කියමු.
ස්වාමීන් වහන්සේ, ලිඛිත වාර්තා අවසන් අපිට අවස්ථාවක් තියෙද වාචික ප්‍රශ්නකට ඉඩ සලසන්න?
ඔව්, අපි කියමු. විශේෂයෙන් දැන් මෙතන මේ අලුත් පිරිසක් කියලා හිතා ඉන්නවනේ අපි. දැන් නාවක බෝඩ් එක ගහලා තියෙන කියලා මම මේ පටන් ගත්තේ. ඉතින් ඒ කතා නොකරන කට්ටිය ඇති ඕන් තරම්. මේක අහගෙන ඉඳලා විතරක් හරියන්නේ නැහැ. පොඩ්ඩක් තමුන්ගේ පුහුණුව ගැන පොඩි කතාබහක්, අදහස් දැක්වීමක් කරන්න ඕනේ. අපි මොකද කරන්නේ? මේ ප්‍රශ්නයක් අහන්න තියුණා නම් හොඳයි කියලා කල්පනා කර කර ඉඳලා කොහොම හරි ඒක ගෙදර අරගෙන යනවා මල්ලට දාගෙන. ඒතර ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා, අයියෝ අහන්න තියුණාප්පා අපරාදේ. ඔන්න ඔය විදිහට තමයි ජීවිතේ මග අරින්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහලා ඉදිරිපත් කළ විසඳගෙන යන්න පුළුවන්. අදහසක් තියෙනවා නම් අත්දැකීමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ගිහාම එවලේවලි සුද්ධයි. එවලේවලි ආයි ගෙදර මල්ලක් පුරවගෙන යන දෙයක් නැහැ. ඒකින්ද අපි විශේෂයෙන් මතක් කරමු, අලුත් කෙනෙක් ඉන්නවා නම් කතා බහ කරලා පුරුදු නැති කෙනෙක් ඉන්නවා නම් මේ අත්දැකීමක් කියලා නැති කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ වගේ කෙනෙක්ට ඉදිරිපත් වෙන්න කියලා අනුග්‍රහයක් දක්වන්න පුළුවන්.
සම්බන්ධ වෙලා සිටින හැට වහිතන්නේ ගොඩක් හොඳ අවස්ථාවක් තමුගේ අත්දැකීම් සහ ගැටලු ඉදිරිපත් කරන්න. අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමුගේ අත්දැකී සහ ගැටලු තීරණ ඉදිරිපත් කරන්න කියලා මේ අවස්ථාවේ ප්‍රයෝජනෙට ගන්න කියලා. විශේෂයෙන්ම කතා නොකරන කට්ටිය ගොඩක් ඉන්නවා සම්බන්ධ වෙලා මෙයාගේ ඉල්ලා සිටිනවා තමන්ගේ අත්දැකී. අමිත් iPhone අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. රාජික අන්මියුට් කරන්න පුළුවන්ද රාජික?
අමිත් කතා කරන්න පුළුවන්ද?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හෙලෝ.
කියන්න ඇහෙනව.
ස්වාමීන් වහන්සේ මම දැනට අවුරුද්දක විතර කලින් සම්බන්ධ වෙලා කඩින් කඩ තමයි භාවනා වැඩ කටයුතු කරගෙන යන්න උනේ. දැනටත් දවසකට පැය භාගයක් විතර කාලය හදාගෙන වැඩ කටයුතු කරගෙන යනවා. සාමාන්‍යයෙන් මූල කර්මස්ථාන විදියට වගේ උස්ම වැටෙන එක කාලෙකදී මේ ඒක තේරුණා, කාලෙකදී පිම්බීම හැකිලිම තමයි මේ වැඩිපුර තේරුණේ. එතකොට ඒ කාලවකවානවලදී වැඩිපුර දැනෙන එකට මේ මුල්තැන දීගෙන කරගෙන ගියා. ඊට පස්සේ සමිනන්ත තව ටික කරගෙන යනකොට කියන්නේ හරියටම උස්ම මේ හිත පිට පටන් ගන්න දවස්වල හිත පිට ගිය වාර ගාන වැඩි, ආපහු එක්ක පිම්බීම හැකිලිම මේ තීව්‍ර වෙලා තියෙන දවස්වලට බඩ පිම්බෙනවා හැකිලිනවා ඒක තේරුණා. ආපහු පිට යනවා නැවතත් ඒක දෙන ඒ විදිහට දෙපැත්තටම දැනට ලොකුම ගැටලුවකට ඉල තියෙන සමිනවාස මම අර ඒක निराකරණය වුණා සමිනවාසගේ කර්මයේ දේශනාවේ අර මමත් අර සියුම් වෙලා ගිහිල්ලා ඒ වගේ බලාපොරොත්තු තියාගෙන කරා. එක අවස්ථාවකදී එහෙම තැනකට ආවා වගේ තේරුණා. පස්සේ ආපහු ඒක හරියටම තේරුම් ගන්න බැ, දැන් දිගටම කරගෙන යනවා. අර වගේ බලාපොරොත්තු දැන් අද ඉඳන් නැතිව කරගෙන යනවා කියලා හිතාගෙන ඉන්නවා.
හොඳයි, එතකොට ඒ විදිහට විවේකීව වාඩි වුණා නම් හරි. තව මොකද්ද කියන්නේ?
ඈ හුස්ම නොදෙනි, මේ හුස්ම සියුම් වෙලා නොදෙනි යන අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව සාමාන්‍ය විදිහට තීව්‍ර මේ බිම්බීම හැකිලිම දැනෙන වෙලාවට ඒක හෝ හුස්ම ආනාපාන දැනෙන වෙලාවට ඒක, ඒ දෙකෙන් එකක් තීව්‍ර වෙන එක දෙයක් දිහා අවධානය යොදාගෙන මේ කරගෙන යනවා කියන අදහසකින් ඉන්නද?
ඔව්. දැන් අපි මෙහෙම හමුකෝ, දැන් හුස්ම හරි මොකක් හරි පේන අවස්ථාවක පිම්බීම හැකිලිම හරි ඒක ගැන මොන විදිහ දැනීමක්ද තියෙන්නේ කියලා මං අහුවොත්?
පිම්බීම හැකිලිම කියන්නේ තමයි උස්ම ඉහලට ගන්නකොට බඩ පිම්බෙනවා තේරෙනවා, ආය මේ උස්ම පල්ලයට යනකොට ඇඟ රිලැක්ස් වෙනවා තේරෙනවා, ওই දෙක තමයි. මේ ආනාපානය අර හුස්ම වැටෙන එක දැනන වෙලාවට වෙන්නේ මේ සිසිල් වාතයක් උඩට එනේ, මේ නහයේ උඩ හරිය වදිනවා තේරෙනවා. ආපහු හුස්ම පෙළීම ලොකුවට දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකයි අනිත් එක මේ ආශ්වාසයට ගත වෙන කාලේ අඩුකමක් තේරෙනවා, ප්‍රශ්වාසයට ගත වෙන කාලේ වැඩිකමක් තේරෙනවා. ওই දෙක තමයි තේරුම් යන්නේ.
හරි, හොඳයි. ඒ විස්තරේ නැවත නැවත විමසන්නේ මොකද්ද මේ අහන්නේ කියලා සමහර කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවා, ඇයි මෙච්චර මේකම අහන්නේ කියලා. නමුත් ඕක තමයි ඔය කියන විස්තරේ. කලිනුත් උස්ම වැඩිලා තියෙනවනේ, උපන් දවසේ ඉඳලා මෙච්චර කාලෙකත් උස්ම වැඩිලා තියෙනවා. නමුත් අර ළමයා කියනවා වගේ දැන් දන්නවා හුස්ම ගන්නවා කියලා. කලිනුත් උස්ම වැටුණා, දැන් දන්නවා හුස්ම ගන්න බව. අන්න ඒ වෙනස තමයි කරන්නේ. දැනගත්තාම කියන්න පුළුවන් වෙන්න ඕනේ, ආ හුස්ම දිගයි, හුස්ම උණුසුම, හුස්ම සිසිල්, හුස්ම දිගට ඇදීගෙන යනවා, හුස්ම කෙටියට ඇදීගෙන යනවා. අන්න එහෙම කිව්වහම හරි, දැන් වැඩේ පත් වෙලා තියෙන මේ මනුස්සයාට අපි කියන දේ තේරෙනවා. ආ, අන්න ඒක තමයි වෙන වෙනස. ඒකෙන් අදහස් වෙන්නේ හුස්මෙම තියෙනවා කියලා. හුස්ම මෙහෙම මට දැනෙනවා, නමුත් විවිධ දේවල් එනවා. එතකොට අර කුඩා දරුවෙක් වගේ විවේකීව එන දෙයක් වරෙන් එන එකක් වරෙන් කියලා වාඩි වුණාම ඔය එක්ක හුස්ම එනවා, නැත්තම් පිම්බීම ඇකිලීම එනවා, නැත්තම් හද ගැස්මක් එනවා, නැත්තම් සද්ද එනවා, මොනවා හරි එයිනේ. අන්නේ ඉන්න එන දෙයත් එක්ක ඉන්න ඉන්නකොට තේරෙනවා අන්නේ අතරේ හිතවිලි එනවා, සද්ද එනවා, හුස්ම වැටෙනවා, බඩ පිම්බෙනවා, හද ගැස්ම දැනෙනවා, සද්ද ඇහෙනවා. ඔය වගේ ක්‍රියාවලියක් තමයි යන්නේ. අපි මේකත් ඉලක්කයක් හදාගෙන යන්න ගියොත් අර කිව්වා වගේ වෙහෙසක් එනවා. ඒක හින්දා විවේකීව ඉඳලා බැලුවාම ඔය එන එක 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 ගමනක් යන්න පුළුවන්. ඉතින් අපේ ජීවිතවලත් ඇත්තටම ඒ විදිහේ පරිවර්තනයක් තමයි වෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා මම මේ ඉගෙන ගන්න කාලේ හිටමුකෝ, පොඩි කාලේ හිටමුකෝ, හිතනවා මේ විදිහ ඉලක්කයකට යනවා, මේ විදිහට කටයුතු කරනවා, මේ විදිහේ පවුල් සංස්ථා ගොඩනගනවා, මේ විදිහේ යාන වාහන, මේ විදිහේ දරුවෝ මං හදා ගන්නවා කියලා ඉලක්ක තියාගෙන ඉඳියට මොකද ආපහු දැන් තියෙන තත්ත්ව දිහා හැරිලා බැලුවොත් ඒව නෙමෙයිනේ වෙලා තියෙන්නේ. ඒව නෙමෙයි වෙලා තියෙන්නේ. ඒ වෙනුවට අන්න කොහෙදෝ හිතපු නැති දේවල් ටිකක් තමයි වෙලා තියෙන්නේ. එතකොට අර පෙරළුණු පිට මේ පැත්ත කාටත් කලින් පැත්තටත් වැඩිය හොඳයි කියලා, ඔරුවේ හොඳ පැත්තටත් වැඩිය හොඳයි කියලා යන මිනිස්සෙට හරි පහසුයි. ඒ විවෘත භාවය මොකද්ද? ආවෙච්ච දේ කමක් නැහැ කියලා එතනින් එහාට ඒ ගමනේ යදෙනවා. හුලඟේ දිසා වෙනස් වුණා නම් ඒ එරුවල පොඩ්ඩක් හරවගෙන ගමන නවත්තන්නේ නැහැ. ගමනේ යදෙනවා. තමුන්ට අවශ්‍ය දිහාට තමයි ගමන් කරන්නේ. වෙන කොහෙටවත් නෙමෙයි. නමුත් හුලඟේ දිසා වෙනස් වුණාම උලඟට ප්‍රතිවිරුද්ධ යන්න බෑනේ. එතකොට අපි පොඩ්ඩක් මෙහෙන් මෙහෙන් දාගෙන යන ගමනක් තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න හොඳ ප්‍රතිපදාවක් ඕක. මොකද්ද? වාඩි වෙන වෙලාවේ විවෘතව වාඩි වෙන්න. වාඩිලා බලන්න මොන දිහාටද හුලං හමන්නේ. මෙන්න එනවා හුස්මක්. හරි. ඒ දිසාවට හුලඟ හොඳයි කියලා ඒකට සාදර වෙනවා. ඔන්න ඔය ඔය දේ අපේ හිතට මේ හුරු කරගන්න පුළුවන් නම් ඕක ගොඩාක් මේ ජීවිතවල ආතති, වෙහෙස, ඩිප්‍රෙෂන් ඔක්කොම එන හේතුව තමයි ඕක. අපි හදනවා මේ හුලඟේ දිශාව වෙනස් කරන්න. රෝල වෙනස් කරන්න අපි කැමති නැහැ. හුලඟේ දිශාව අපිට වෙනස් කරන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට මේ ඉලක්ක පොවල අපෝල අපෝල අපි මේ පොඩි දරුවන්ට අන්තිමට වුන් අවුරුදු 12 13 14 වෙනකොට මොකද කරන්නේ? අන්න මේ හේතු කාරණාවක් නැතුව මේ මිනිස්සෙක් මරණ ගාන්ට මානසිකත්වය, විකෘති මානසිකත්වය වර්ධනය වෙලා එනවා. ජපානි කට්ටියට කියනවා ටීනේජ් කිලර්ස්ලා. ඔක තමයි තියෙන ප්‍රශ්නේ. මෙච්චර මේ හැදියාවක් තියෙන මිනිස්සු ඉන්න රටක මේ ටීනේජ් ළමයි මිනි මරනවා. මරන්න හේතුව බැලුවා මුකුත් හේතුවකුත් නැහැ. යාළුවෙගේ බෙල්ල කපලා මේ ඔළුව ගිහිල්ලා ගේට්ටු කණුක එල්ලලා තියෙනවා දිවට පණිවිඩයක් දාලා. මම මේ වගේ ලේ හලන්න කැමති කියලා දිවට පණිවිඩයක් තියලා අන ගේට්ටු කණු ගොළු එල්ලලා දිනවා. අන්තිමට ඌත් එක තරහක් තිවිලත් නැහැ, මුකුත් හේතුවකුත් නැහැ. අන්න අපේක්ෂා, දෙමාපියෝ, ගුරුවරු අන ඉලක්කවලට අරගෙන යන උත්සාහ කළා, දක්කගෙන අරන් යන උත්සාහ කළා. අර නිදහස් ළමා කාලේ විවේකයෙන් ඉන්න දිලා නැහැ. අන්තිමට මොකද වෙන්නේ? ඉතින් අර වගේ මානසිකත්වකින් තමයි අපේක්ෂා වැඩි වෙන්න වැඩි වෙන්න. ඉතින් ඒ වෙහෙස තමයි එන්නේ. ඒ වෙනුවට හුලන් දිසාව බලන්න. හුලන් දිසාවට අනුව ගමනකේ දෙන්න. හොඳ ගමනකේ දෙන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ. හුලඟේ දිශාව අනුව ගමන් කරනවා. ඉතින් ඒ පුහුණුව තමයි ඇතුළත වෙන්නේ. ඒ වෙන දේම බාහිරයට රිෆ්ලෙක්ට් වෙනවා. අපි හුස්ම එනවා නම් හුස්ම බාර ගන්නවද? එහෙම නැත්නම් පිම්බීම හැකිලිම එනවා නම් ඒක බාර ගන්නවද කියන අදහසින් වාඩි වුණා නම්, විවෘතව වාඩි වුණා නම් අර කියන වෙනස තමයි වෙන්නේ. එහෙම නැතුව මේ මන් දන්නේ මේ කරන්න ගියපු කට්ටිය අරගෙන තියෙන වෙහෙසක් බැලුවොත් හරීම ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. සමහර විට දවසට පැය බර ගානක් භාවනාම කරනවා. නමුත් ජීවිත පරිවර්තනයක් නැහැ. මොකද්ද හේතුව? ඔන්න ඕක තමයි හේතුව. දැන් අර ඉස්සර දවසක මහත් එක්ක ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කා. ඒ ස්වාමීන් වහන්සේ දවසට මෙච්චර පැය ගානක් භාවනාම කරනවා. දැන් අවුරුදු මේ කාලයකට කලින් මම දැක්කේ දැනටත් ඒ විදියටම වීරයකින් භාවනා කරනවා. මට ලොකු සතුටක් මතු වුණා ඒ ස්වාමීන් වහන්සේ දැක්කහම කියලා මේ කෙනා කියනවා. ඒතර මං ඇහුවා අර නිකන් අර රහස් ප්‍රශ්නේ නැත්තම් අර අර හිම කුමරියගේ මාලිගාවට ඇතුල් වෙනකොට අර රහස් පදයක් තියෙන්නේ. අන්නේ රහස් පදේ වගේ රහස් ප්‍රශ්නේ ඇහුවේ නැද්ද කියලා. මොකද්ද ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේ? දැන් ස්වාමීන් වහන්සේ මේ විදියට අවුරුදු ගාණක් තිස්සේ භාවනා කරනවා. මේ විදියට භාවනාවට මෙච්චර පැය ගාණක්, මෙච්චර අවුරුදු ගාණක් තුල කිසිම වෙහෙසක් නැතුව, වෙනසක් නැතුව වැය කළා තියෙනවා. දැන් ඔබ වහන්සේ කලින්ට වැඩිය සතුටින් ජීවත් වෙනවද? කලින්ට වැඩිය හිතේ තියෙන වෙහෙස අඩුද කියන ප්‍රශ්නේ අහුවනම් අන්න එතකොට ඒක තමයි මෙෂ වෙන දේ. ඒක ගන්න මේ අවුරුදු ගාණක් යන්නේ නැහැ සමහර කෙනෙක්ට. මේ සතියෙන් දෙකෙන් කියනවා. දැන් ඊයේ කොල්ලෙක් කියනවා මොකද්ද? හරි, මම මේ 10 වැඩසටහන, 10 වැඩසටහන සති පාසල් වලට සම්බන්ධ වෙච්ච. එතකොට මම 9 පුරාවට සම්බන්ධ වෙලා වෙලා ආවා. එතකොට මට මේ කියන දේ එච්චරටම තේරුනේ නැහැ. නමුත් අද මට තේරුණා. අද මට ප්‍රශ්න ටික ඔක්කොම නැති වෙලා ගියා. දැන් මහත්තයා කියනවාගේ ප්‍රශ්න නැති වෙලා ගියා. ඒතර මං කෝ අර නමේ හින්දානේ ওই ප්‍රශ්න අද නැති උනේ. නැතු කෙලිම මේකට අදාව නම් ওই ප්‍රශ්න ওই විදිහට නැති වෙනවද? එහෙම වෙන්නේ නැහැ. අර ආපු පාරක් තියෙනවා. අන නමයක් ගිහිල්ලා 10 වෙනි එකේදී ක්ලික් වෙනවා. ඊට පස්සේ 99ක් ගිහිල්ලා 100 වෙනි එකේදී තව ටිකක් එහාට ක්ලික් වෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි වැඩේ. ඒතර විවෘත මනසකින් ගියා නම් හරිම ළඟයි මේක. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකම නිසාද කොහෙද කියනවා මම ඉතින් එහෙම විකෘතියකින් හරි කියමුකෝ විකෘති කළා හරි ඒකම නිසාද කොහෙද තියෙනවා මේ ළඟම තියෙනවා මේ අකුන්ට පේන්නේ නැහැ කියලා කියනවා මේ තමුන් ළඟම තියෙන දේ මේක අඳුන ගන්න බෑ කියලා කියනවා ඉතින් සමහර විට කල්ප ගණනාවක් ගත වෙන්න පුළුවන් ගුදුවරු ගණනාවක් පහු වෙලා යන්න පුළුවන් මේක අඳුන ගන්න විවෘත මනසකින් බලන කෙනෙක්ට බලූ තැනම එතනම තියෙනවා තියෙකින්ද ඒ වගේ විවෘත ස්වභාවයක් ඇති කරගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ විවෘත ස්වභාවයේ වාඩි වෙලා ඉන්නකොටත් ඇවිදිනකොටත් වගේ මේ දිනදා ජීවිතයටත් ගැළපිලා එනවා. ඉතින් මේ විදිහ උත්සාහයෙන් දරන්න කියලා තමයි මට හිතෙන්නේ කියන්නේ.
එහෙනම් සෝන තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණ.
ශ්‍රියානි වාට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ස්තුතියි ඔබතුමීට. අවසරයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම සක්මන සතිමත් සක්මනට ගෙදර ඉස්සරහා තමයි මේ සිමෙන්ති පොළවේ ඇවිදින්නේ. ඉස්සෙල්ලා මම කීප සැරයක් හතර සැරයක් වගේ එහෙට මෙහෙට ඇවිදිනවා. ඊට පස්සේ මම චුට්ටක් එලා හිටගෙන ඉඳලා හිත මම ඇවිදිනවා කියන එකටම සිත තියාගෙන දකුණු කකුල වම කකුල තියෙන බව දැනගෙන ඉදිරියට යනවා. එතකොට මට ඉස්සෙල්ලාම තේරෙන්නේ මගේ කකුලේ විලුඹ මැද ඇඟිලි මේ සක්මන තුල මේ ඇවිදින බව. මම ඒක මෙනෙහි කරගෙන යනවා. සමහරකට හිතින් මම විලුඹ මැද ඇඟිලි කියන වෙලාවලුත් තියෙනවා. ඒ ගොඩක් වෙලාවට තියෙන එකට විතරක් හිත තියාගෙන ඉස්සරහට යනවා. ඒ යනකොට මට ඉතින් ආවට සද්ද ඇහෙනවා ගොඩක්. මම ඉතින් ටිකක් වෙලා ඒක ඇහෙනවා. ඇහිලා ටිකක් වෙලා යනකොට මම ආයේ මම කකුල් දෙකටම හිත අරගෙන සතිමත් සක්මනේ යෙදෙනවා. මම සක්මන විනාඩි 30ක් 45ක් වගේ අතර කෙරෙන්නේ. ඒක කරලා අවසන් කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මම පරියංකෙට යද්දී ඔබ වහන්සේලා දුන්න උපදෙස් අනුව සතිමත් ඉඳ ගන්නවා පරියංකේ. ඉඳගෙන ඉන්න කයට සිත තියාගෙන මම දැන් මෙතන පහසියෙන් ඉඳගෙන ඉන්නවා කියලා හිතගෙන ඇස් දෙක වහගෙන බලාගෙන ඉන්නවා. එතකොට මට තේරෙනවා මේ හුස්ම ඉහළ පහළ යන විදිහ ටිකක් කියලා යනකොට තදින් තදින් යන විදිහ තේරෙනවා. විනාඩි 20ක් විතර වගේ ගියාම වගේ මට තේරෙන්නේ සියුම් වෙලා යන විදිහ. මම එහෙම ඉඳගෙන ඉන්නකොට ඒ සතිමත් මම ආස්වාස ප්‍රස්වාස කරනකොට මට මගේ උරීස් දෙක, පපුව, උදරය සමහර කාලවලට තේරෙනවා. ඒ දැනීම. ඊපස්සේ මම ඒ තුලම ඉන්නේ නැතුව කොහොම හරි එකපාරට ඉබේම ආයේ නාසිකාග්‍රේට යනවා. මම එතන හුස්ම ගිල පහල යන විදිහ බලමින් ඉන්නවා. ඒතර හොඳටම සියුම් වෙලා යනවා. ඒ අතරතුර මට ඔය මදුරුවෙක් විදිනවා. ඒක තදින් විද්දුණත් මට ඒක මදුරුවා විදින එක සියුම වගේ තේරුණා. මම ඊළඟට ටිකක් වෙලා ඒ ගැන හිතන්නේ නැතු ඉඳලා ආයේ නාසිකාග්‍රේට හිත ගිහිල්ලා නාසිකාග්‍රේම හිත තියාගෙන මේ වෙන විදිහ දිහා බලාගෙන හිටියේ. ඒතර මට ආවට ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද වලට මම ගොඩාක් වෙලා ඉන්නේ නැතුව ආයේ නැවතත් ඉබේම වගේ මගේ හුස්මටම හිත තියාගෙන මම ඉන්නවා. ඒ කය මගේ සිත සංසුන් වේගෙන යන බවක් මට හොඳට තේරුම් ගන්න පුළුවන්. මම ඉතින් පැයකුත් විනාඩි 12ක් 13ක් විතර වගේ පරියංකේ ඉඳලා අවසන් කරනවා.
හොඳයි. එතකොට දැන් ඔය හුරු කරගෙන තියෙන විදිය හොඳයි. දැන් ඕක පොඩ්ඩක් වැඩි පෑ ගාණක් යෙදෙන්න තමයි උනන්දුව හදාගන්න ඕනේ. එතකොට මේක නිකන් අර අපි කියනවා මේ තැටිය රත් වෙන්න එපැයි. ඒ රත් වෙන්න ටික කාලයක් යනවා. අපි ඉතින් මොකද කරන්නේ? ලිපේ දානවා. ආපහු පොඩ්ඩක් එළියෙන් තියනවා. ඔහොම ඔහොම ගිහිල්ලා කවදාවත් ඕක කෙලවර වෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් මේක ටිකක් මේ නිතර නිතර කිරීම තුලින් මේක රත් කරගන්න ඕනේ. රත් කරාට පස්සේ ආයෙ ඉතින් කතන්දර නැහැ. වැඩේ සිද්ධ වෙනවා. අපිවත් ඇදගෙන යන ගානට එනවා. නිකන් අර අපි හිතමු වාහනයක් අමාරුවෙන් තල්ලු කර ගන්නවා. මුලින් හරි අමාරුයි. නමුත් ටික 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 තල්ලු කරාට පස්සේ අන්තිමට වාහනේ අපි ඇදගෙන යන ගානට එනවනේ. ඉතින් ඒක තමයි ස්වභාවය. ඒක අපි මුලදී ඒ වීරය ඒ උත්සාහය දරන්න ඕනේ. ඒ දරන්න ඔය කියන විදිහට මේක Java කැවෙනවා. ඒ Java කැවීම අන්න අර මේ සංසාර ගමනක් කඩන්න පුළුවන් Java කැවීමක් තමයි කැවෙන්නේ. ඉතින් ඒ සඳහා ටිකක් වැඩි පෑ ගාණක් යෙදෙන්න කියන අදහසක් මම දෙන්න කැමතියි. ඔය දැන් කරන විදිහ කිසි ගැටලුවක් නැහැ. මේ කරන අතරේ නැවත නැවත වැඩි පෑ ගාණක් යෙදෙන්න උත්සාහ කරන්න. ඊළඟට ඔන්න ඔය සද්දයකට යන අවස්ථාවක්, හිතවිල්ලකට යන අවස්ථාවක් වගේ අවස්ථාවක පොඩි පරීක්ෂණයක් මම දෙන්නම් කරලා බලන්න. මොකද්ද මේ පරීක්ෂණේ? අන්න මේ දැන් මේ ළමයි කියන ඒවාම කියන්නේ. ඉතින් ළමයි අරගෙන වැඩි හිටියන්න ගැව්වාම නිකක් රිදෙනවත් එක්කනේ. ඒක නිසාමද කොහෙද? ඉතින් මේ ඊයේ දරුවෙක් කියනවා, මොකද්ද මේ හුස්මේ ඉඳලා මම සද්දෙකට යනවා. හුස්මේ ඉඳලා මම හිතවිල්ලකට යනවා. එතකොට ඒ වෙලාවේදී මම හිතට නගා ගන්නවා, දැන් මට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ ග්ලෑඩ් ගේම් එකක් ප්ලේ කරන්න. මොකද්ද ග්ලෑඩ් ගේම් එක? අන්න හුස්මේ සිහිය තියෙනවට වැඩිය අමාරුයි සද්දේක සිහිය තියෙන එක. එහෙම නැත්නම් සද්දේක ඉන්න බව දැනගන්න එක. හුස්මේ සිහිය තියෙනවට වැඩිය අමාරුයි හිතවිල්ලක ඉන්න බව දැනගන්න එක. එතකොට මට මේ අවස්ථාව ලැබිලා තියෙනවා අර විදියට වැඩි සිහියක්, දියුණු සිහියක් ඇති කරගන්න. එන්න එහෙම හිතලා මම මේ අවස්ථාවේදී හිත කරදර ගන්නේ නැතුව, වෙහෙසක් ගන්නේ නැතුව ඒ ක්‍රියාවලියට පොඩ්ඩක් ඉඩ දීලා බලනවා. ඉතින් දැන් මේ වார்த்தාව ඉදිරිපත් කරපු කෙනාටත් පුළුවනි, අර විදිය සද්දයකට ගිහාම, හිතවිල්ලකට ගිහාම සිහිය පිහිටවගෙන අරගන්න හදිස්සි වෙන්න ඕනේ. අර කියන වගේ අරගෙන එහෙම හදිස්සි වෙලත් නැහැ. ඉතින් ටිකෙන් ටික ඒකට ඉඩ දීලා තියෙනවා. මොකද්ද පරීක්ෂණේ? සද්දයකට ගියපු වෙලාවක, හිතවිල්ලකට ගියපු වෙලාවක පොඩ්ඩක් ඉඳලා, සිහියෙන් ඉඳලා පොඩ්ඩක් බලන්න මේ කාපව හුස්මට එනව නේද කියලා. මේ ගියපු හිත නැවතත් හුස්මට ඉබේ එනවා. ගන්න දෙයක් නැහැ. ඕනේ නම් ගන්නත් පුළුවන්. ගන්න පුළුවන් අපිට තදියම තියනවනะ. නමුත් ටික වෙලාවක් ඉඳලා බැලුවොත් සද්දෙට ගියාට කවදාවත් සදාකාලිකව සද්දෙ තියෙන්නේ නැහැ. ඒ වෙනුවට හුස්මට එනවා. හිතවිල්ලකට ගියොත් හිතවිලි ගෙති ගෙති යනවා කියලා දැනෙන්න පුළුවන් මුලදී. නමුත් නැවතත් හුස්මට එනවා. අන්නේ ඒම අගේ කරන්න අපිට පුළුවන් ඉඳලා බැලුවොත්. ඒකට පොඩ්ඩක් නිකන් ඉවසීමෙන් ඉන්න ඕනේ. අර විදියට පොඩ්ඩක් මට මේ ලැබිලා තියෙන අවස්ථාව මම ප්‍රයෝජනෙට ගන්නවා. ඒක අපතේ දාන්නේ නැහැ කියන අදහසකින් ඉන්න ඕනේ. සද්දයකට ගියා, හිතවිල්ලකට ගියා, අන්න අවස්ථාවක්, ඔපචුනිටි එකක් තමයි එන්නේ. එතකොට ඒ ඔපචුනිටි එක රිස්ක් එකකුත් තියෙනවා ඉතින්. ඇත්ත. නමුත් ඔපචුනිටි එක අයින් කරා කියන්නේ ඉතින් රිස්ක් එකක් නැහැ, ඔපචුනිටි එකක් නැහැ. ඉතින් ඒක හින්දා අන්න ඒ වගේ රිස්ක් එකක් අරන් බලන්න පොඩ්ඩක් මේ හුස්මට ගියපු වෙලාව, උස්මර නෙමෙයි සද්දයකට ගියපු වෙලාවට, හිතවිල්ලක ගියපු වෙලාවට මේක ආවහො කොයි වෙලාවකින්ද නැවතත් හුස්මට එන්නේ කියන පරීක්ෂණය කරා නම්, සද්දවලට ගියාම නම් සෑහෙන වේගෙන් නැවතත් එනවා. ඊළඟට හිතවිලි වලට ගියා, ටිකක් ඔය රවුම් ගහලා ගහලා ආපහු හුස්මටම ඇවිල්ලා වැටෙනවා. ඔන්න ඔය ශිල්පයේ ගුණ ප්‍රගුණ කරගන්න පුළුවන් නම් මේක කොහේ ගියත් නැවතත් මේ ගෙදෙට්ට ඇවිල්ලා තමයි නතර වෙන්නේ කියන එක දැනගත්තා නම් අන්න මරණ මොහොතේවත් බය වෙන දෙයක් නැහැ. මරණ මොහොතෙත් සිහියෙන් බලාගෙනකොට තේරෙනවා අර ජීවිතේ වෙච්ච කියපු අතෑරලා යන තියෙන කට්ටියගේ මූණු ඔක්කොම අතරින් නැවතත් හුස්මට එනවා. අර හිතේ පීඩා, වෙහෙස, බය ඔක්කොම අතරින් නැවතත් හුස්මට එනවා. අන්න ඒ විදිහේ හුරුවක් කලින් කරලා තියාගන්න ඕනේ. හැබැයි ඒ විදිහට සිහියෙන් බලන්න පුළුවන් හැකියාවක් කලින් දිනු කරලා තියාගන්න ඕනේ. ඒකෙන් ඉඳ මම කාරණා දෙකක් කිව්වා. එකක් වැඩිපුර පැය ගාණක් කියදෝන එක. දෙවෙනි දේ තමයි අර විදිහට අවස්ථාවකදී සද්දෙකට ගියාම, හිතවිල්ලකට ගියාම බලන්න මේ ගිහිල්ලා සදාකාලිකව තියෙනවද නැත්නම් නැවතත් හුස්මට එනවද? සද්දවලට පැනලා නැවතත් හුස්මට එන හිත දකින්. හිතවිලි වලට පැනලා නැවතත් හුස්මට එන හිත දකින්. ගන්න හිත නෙමෙයි මේ කියන්නේ, එන හිත. අනේ එන හිත දකිනවා නම් අපි දැනගන්නවා මොකද්ද මේක කොහේ රවුම් ගැහුවත් ආපහු මේ ගෙදරට ඇවිල්ලා වැටෙනවා. ආයි ඒකේ දෙයක් නැහැ. කවදා ආවත් පිට ගියපු එක පිටම ඉන්නේ නැහැ. අපි මුට කෝටු අරගෙන තලන්න ගියොත් තමයි ගැටලු වෙන්නේ. ඒක නිසා අන්නේ විවෘත භාවයෙන් කරා නම් තේරෙයි සද්දෙකට ගියොත් හුස්මට එනවා. හිතවිල්ලකට ගියොත් හුස්මට එනවා. හිතවිලි ඔස්සේ යනවා යනවා එන්නෙම නෑ කියලා හිතුණත් එනවා. ඒ ක්‍රියාවලියට ඉඩ දීලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් ඒ වගේ පරීක්ෂණයක් පොඩි අනතුරක් අරන් බලන්න පුළුවන්. එහෙම උත්සාහයක් ගන්න කියලා ඒක තමයි දෙවෙනි පොයින්ට් එක.
අවසරයි ස්වාමීන් වහන්ස, ඒ කවුරු හරි අත උස්සනකන් ඉන්න වෙලාවේ යානතු ඒවල තියෙන පින්තූරය අඳපු විදිහේ වීඩියෝ එකක් ඔබ වහන්සේ අවසර දෙනවා නම් මට ඒක ෂෙයා කරන්න පුළුවන්.
ඒක දාමු. දැන් මේ මොකද දැන් ඔය කියන චිත්‍රය මට තේරුණෙත් නෑනේ හරියට මුලින්. ඒකින් අපි ඒක බලමු.
ඒවයි තනියම ඒක ෂෙයා කරන්න. ඔබ වහන්සේට පේනවද?
පේනවා.
මෙටල් ප්ලේට් එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ ඒ තාවතර කාඩ්බෝඩ් එකක් ඒවත් සද්දේ නෑ මම හිතන්නේ.
මෙටල් ඒක සයින්
මට තේරෙන විදිහට ඒක අර මේ පින්තූරේ යට තියෙනවා එක එක විවිධ පාට තියෙනවා, උඩින් කළු පාටින් එක වහලා තියෙනවා, ඒ කළු පාටක හූරණ එක තමයි තියෙන්නේ. මේකේ පොඩි ඉන්ඩිකේෂන් එකක් තියෙනවා මොන වගේ පින්තූරයක්ද තියෙන්නේ කියන එක. මම දැක්ක විදිහට ව්‍යාන අර බෝට්ටු ටික සහ බෝට්ටුවේ තිබ්බ ගඟ වගේ ටික ඔක්කොම මේ අයින් කරලා තිබ්බා. මුහුදේ ඉන්න මාළුවෝගේ සහ මේ අහසින් කුරුල්ලන්ගේ ඒ ටික විතරක් අයින් කරලා බෑග්ග්‍රවුන්ඩ් එක යා හැමම කළු පාට තියලා තිබ්බා කියලා තමයි මට තේරුනේ බැලුවාම. මම පිච්ච විදිහ මම වාන්සෙට පැහැදිලි නෑ කියපු නිසා ඒක පැහැදිලි කරගන්න.
හොඳයි.
වෙන ප්‍රශ්න නෑ වගේ නම් නදීප් අපි ගරුකරණ අවසන් කරමුද?
දේශනාව ගැටලුවක් තියෙනවා කත්තින සවන්වස මට අහන්න පුළුවන්ද?
මම මේ ඉඳියනක් නැහැ මේ වෙලාවේ අවධානෙකින්. මම අර වෙන වැඩක් කර කර ඉඳී මේ
මෙහෙම සමනසේක. ඔව් සමනසේක කිව්වා අර මේ චරිත තුනක් ගැන. මොකද මම කලින් අහලා තිබුණා ඔය මේ සමනසේක කියන තුන දේශ චරිත, රාග චරිත, මෝහ චරිත කියලා එක. දැන් අද කිව්වා සමනසේ සංස්කාර චරිත, සංඥා චරිත සහ තව එකක්. කොහොමද සවිනාස ඒ වගේ? මොකද මට ඇත්තටම අර මුලින් කියපු එක හරි මේ ඔබ්වියස් එක. කියන්නේ දේශිතාට මොකද මට සෑහෙන ඔය කේන්ති අර ගතියක් තමයි තියෙන්නේ. නමුත් දැන් ඉතින් ඔය මයින්ඩ්ෆුල්නස් පටන් ගත්තට පස්සේ නම් ඒක මට 90%ක් විතරව ඉතින් අඩු වෙලා තියෙනවා. නමුත් අර සමහරලාට මතුවලා එනවා. මතුවලා එනකොට මට දකින්න පුළුවන් ඒ කියපු චරිත තුනයි සමානයි. අර ධර්ම දේශනාවේ කියපු මේ චරිත තුනයි මොකක් කොහොමද සමානයි මට තේරෙන්නේ
නැහැ. ඒක එක එක විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් විවිධ ආකාරයෙන් පැහැදිලි කිරීම කරනවා. ඉතින් ඔය ඒක විදිහක් තමයි අර විදිහට රාග, ද්වේෂ, මෝහ චරිත කියලා පෙන්නනවා. ඊළඟට ඔය දැන් ඔය දෙවණියට ස්වාමීන් වහන්සේ කියලා තියෙන විදිහ මට හිතෙන්නේ කියන්නේ අපි මේ වාඩි වෙලා මේ සිහිය වගේ දෙයක් පුරුදු කරනකොට ඒ වார்த்தාවේ මෙයා ඉදිරිපත් කරන අදහස අනුව ඒ චරිත ස්වභාවයේ කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් කියනවා මට හිතවිලි වලින් තමයි බාද කියලා කෙනෙක් කියනවා. තව කෙනෙක් කියනවා මට මේ සද්ද වලින් තමයි බාද, හිතවිලි නම් මට ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මට මේ නොයෙකුත් කය තුලින් නොයෙකුත් දේවල් දැනෙනවා, ඒවා තමයි බාද කියලා ඔන්න විදිහට විවිධ අදහස් ඉදිරිපත් කරනවානේ. අන්නේ අදහස් අනුව තමයි ඔය කියන චරිත තුනක්, ආ මේ සංස්කාර චරිතයක්, මේ වේදනා චරිතයක් ඔය විදිහට කියන්නේ. එතකොට ඒක ඇත්තටම අර තමුන්ගේ අත්දැකීමත් එක්ක ඉදිරිපත් කරාම ඒක තුල තියෙනවා සලකුණු. ආ මෙයාට මේවා තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. අපේ සංසාර පුරුද්දානුව එන දේවල්නේ. මුළු ලෝකෙම තිබුණට අපිට ඒ ලෝකෙම බාධාවක් නැහැ. එක එක්කෙනාට එක එක දේවල් තමයි ඉදිරිපත් වෙලා එන්නේ. එතකොට කෙනෙක්ට එක දෙයක් ඉදිරිපත් වෙද්දී තව කෙනෙක්ට තව වෙනස් විදිහේ දෙයක් ඉදිරිපත් වෙනවා. ඉතින් අරයා කම්ප්ලේන් කරනවා මේක ගැන. මෙයා කියනවා අයියෝ මට නම් ඒක බාධාවක් නෑ. ඒ වගේද බලන්නකෝ මේකනේ බාධා කියලා කියනවා. එතකොට දෙන්නා දෙපැත්තක. එතකොට කියනවා නෑ නෑ ඒක නෙමෙයි මේක තමයි බාධා. එහෙම දෙයක් නෑ. එතකොට අර එක එක කෙනාගේ චරිත ස්වභාව අනුව එක එක දේවල් බාධාවල් විදිහට නැත්තම් කරදරකාරී විදිහට ගැළපිලා එනවා. එතකොට ඒ චරිත තුන අඳුර ගැනීම කොහොම වෙතත් අර කමඨං සුද්ධ කිරීම තුලින් වාර්තාවක් ඉදිරිපත් කිරීම තුලින් ඒ චරිත ස්වභාවය සහ ඒකට අපි මොනවද කරන්න ඕනේ කොහොමද ඒක මග හැරගන්න ඕනේ කියන කතාව අපි කතා වෙනවා. ඉතින් දැන් ඉස්සර වාර්තා කියවනකටත් ඉතින් ඔය වගේ ප්‍රකාශ තියුණානේ. ඒතර ඒ වෑදී අපි විවිධ දේවල් කතා කරානේ. ඒ කතා කිරීම තුලින් අන්න ඒකට මුහුණ දෙන ශක්තියක් හැකියාවක් ඒක එක්කෙන හදා ගන්නවා. ඉතින් ඔහොම තමයි ක්‍රමේ. ඉතින් ඒක ටික ටික අර තමන්ගේ නිකන් චරිතය දිගහැරෙනවා වගේ තමයි. මම කවුද කියලා මමම හඳුනා ගැනීමක් තමයි කරන්නේ. ඒතර මගේ හිතවිලි ගෙතෙන්නේ මේ වගේ ප්‍රශ්න තුල. මට ද්වේෂය තමයි ප්‍රශ්නේ. මට රාගය නම් වැඩි ප්‍රශ්නයක් නැහැ. ওই විදිහට එක 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 චරිත ස්වභාවල් අපි හඳුනා ගන්නවා අපි ගැන. ඒ වෙනකොට මුලදී අඳුර ගන්න එක නෙමෙයි අවුරුද්දක් විතර යනකොට තියෙන්නේ. මුලදී කියනවා කෙනෙක් අම්මෝ ස්වාමීන් වහන්සේ මගේ රාගය තමයි තියෙන්නේ. මම රාග චරිතයක් කියලා කියනවා. නමුත් තව අවුරුද්දකින් ඇවිල්ලා කියනවා අයියෝ ඒ දවස්වල නම් මොනවද? දැන් තමයි නියම චරිත ස්වභාවය තියෙන්නේ. මම හිතපුවත් නැති දේවල්, මට මතකවත් නැති දේවල් මගේ හිතෙන් මෙච්චරට අල්ලගෙන කියලා. ඉතින් ওই පරීක්ෂාව මම හඳුනා ගැනීමක් තමයි ඔය කරන්නේ. ඉතින් ඔය ද්වේෂය වගේ එකක් වුණත් ඇත්තටම ඒ 90% එකපාර අයින් කරන්න එපා අප්පා. ද්වේෂය කියන එක නිකන් හොඳ මොටිවේෂන් එකක්. ඕක නැති වුණ ගමන් මොටිවේෂන් එකත් එහෙම්ම නැති වෙලා යනවා. එතකොට ඒකට ටිකක් තියාගෙන ඉන්න ඕනේ. නිකන් අර විසනා නසලා තියාගෙන ඉන්න ඕනේ. මල්ලේ ඉන්න ඕනේ. සර්පේ දෙන්නෙක් ඉන්න ඕනේ. නැතුව බෑ කරන්න. ඔක්කොම සර්පේ ටික අයින් කළා මගේ නෑ මල්ලේ එක එක්කවත් සර්පයෙකුට හරියන්නේ නෑ. විස දල ගලවපු සර්පේ දෙන්නෙක් ඉන්න ඕනේ. නයෙ දෙතුන් දෙනෙක් ඉන්න ඕනේ. මල්ලට දාගෙන තියාගෙන ඉන්න ඕනේ. හැබැයි දල ගලවලා තියෙන්නේ. දල ගලවලා තියෙන්නේ. ඉතින් අවස්ථාවක් ආවම නයෙක් එලියට දැම්ම උපේනේ උපනවනේ. ආ එතකොට කට්ටිය පොඩ්ඩක් හිතනවා මේ අකා මේ භාවනා කරාට එච්චරම ගතියක් නැහැ. මෙයාට එච්චරම මේ වැඩේ හරි ගිහිල්ලා නැහැ. තාම තරහ යනවා. ආ තාම රාගෙ තියෙනවා. ඒ විදිහට පොඩ්ඩක් තියෙන්න ඕනේ. නැත්තම් කට්ටිය හිතනවා නිකන් මේ ඔක්කොම හරි දැන් හරි දැන් මේ විදියට භාවනා කරන කෙනෙක් කියලා අමුතු නිකන් ඇඳිල්ලක් අඳ ගන්න හදනවනේ. එහෙම නෙවෙයි පොඩ්ඩක් නිකන් බැහියක් දෙකක් සර්පෙක් දෙන්නෙක් මල්ලේ පොඩ්ඩක් තියාගෙන ඉන්න. මෙච්චර කාලයක් අරන් ආපු දේවල් නේ. ඉතින් ඒවා එහෙම එකපාරට අයින් කරන්න එපා. රචාංචා හඳුරු කියන මේ කෙලස් කියන ඒවා එහෙම එකපාරට අයින් කරන්න යන්න එපා. පොඩ්ඩක් තියෙන්න අරින්න. පොඩ්ඩක් තිවිද්දෙන් කියලා කියනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි උතනක් තියෙන්නේ. ඒකින්ද ද්වේෂය එකපාරට නිකන් එහෙම අයින් කරලා කපලා දාන එක හරි නැහැ නේ මෙච්චර කාලයක් ඇවිල්ලා. ඒ වෙනුවට පොඩ්ඩක් නිකන් පොඩ ඉන්න දෙන්න තියෙන දෙන්න. හරි ද්වේෂ නම් ඒකත් හොඳයි. හැබැයි යාට යට වෙලා එයාට මුළු වාහනේ පාලනය බාර දෙනවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා නේද ද්වේෂයට යට වුණ කෙනෙක් හරියට නිකන් මේ රතේ පාරෙන් පිටපැන්නා වගේ. වහාම නැවතත් පාරට ගන්න ඕනේ. දැන් අලුත් විදිහට කියනවා මොකද්ද මේ ද්වේෂය කියන එක හරියට අර පිස්සු කෙලින ළමෙක් වගේ අර සුපර් මාකට් වල බිම පෙරලෙන දරුවෝ ඉන්නේ. අන්න ඒ වගේ එකක් වගේ. එතකොට මේ වාහනේ ඇතුලේ මේකයි ඉන්නවා. එතකොට මේකට ඩ්‍රයිවිං සීට් එක බාර දුන්නොත් අන්න අපි කෑ ගහලා දොරවල් වලට පයින් ගහලා මිනිස්සුන්ට ගහලා වාහන පිටිපස්සෙන් එලවගෙන ගිහිල්ලා තමයි නතර වෙන්නේ. අනිත් පැත්තෙන් තව කෙනෙක් කියනවා මට ද්වේෂ නැහැ. මගේ පොඩ්ඩක් හිත රිදුනා. මම එහෙම තරහ ගන්නවද කවදාවත් කියලා මේ දරුවගේ යතපයි ටිකයි ඔක්කොම බැඳලා කටත් අත්තේපයක් ගහලා ඩිකියට දාලා වහනවා. ඔය දෙකම හොඳ නැහැ. දෙකම අපිට අහිත කරයි. අර ශරීරයටත් හිතටත් දෙකටම හිත කරේ මානසික රෝග හරි මොනවා හරි ශරීරාබාධ හරි එන්න පුළුවන් ඔය දෙපැත්තෙම. ඒක නිසා මේ දරුවා මේක ඇතුලේ ඉන්න ඕනේ. මේ වාහනේ ඇතුලේ ඉන්න ඕනේ. ඌව බැඳලා එළියට දාලා හරියන්නේ නැහැ නේ. ඒ වගේම ඩ්‍රයිවිං සීට් එක දීලා හරියන්නේ නැද්ද? එතකොට ඔය වගේ දේවල් හොඳ මොටිවේට් කරන දේවල් අපි සම්පූර්ණ අයින් කරන්න කිව්වොත් මොටිවේෂන් එකත් එක්කම තමයි යන්නේ. ඒක නිසා ඒක නිවැරදි දිසා නැති කිරීමක්, දිසාගත කිරීමක් තමයි මෙතෙන්දි තියෙන්නේ. එතකොට වැඩිය ද්වේෂෙන් කෑ ගහන කෙනෙක්, වැඩිය දොරවල් වලට පහින් ගහන කෙනෙක් ක්‍රමයක් හොයාගන්න බලනවා මම කොහොමද මේ ප්‍රතික්‍රියා දක්වීම අඩු කරන්නේ. එයාගේ බැලන්ස් එක තියෙන්නේ එහා පැත්තට වෙන්න, නිශ්ශබ්ද පැත්තට වෙන්න. ද්වේෂය අතර කොහොමද මම සංසුන් වෙන්නේ කියන පැත්තට ඉන්නේ. ඊට පස්සේ අර විදිහට හිතේ ගොනු කරගෙන මම දුක හිතෙනවා මට, මම කාටවත් මේවා කියන්න යන්නේ නැහැ, මට තරහා යන්නේ නැහැ, හැබැයි දුක හිතෙනවා හරියට කියලා ඉන්න කට්ටියත් ඒ ද්වේෂෙම තමයි එක. ඒතකොට ඒ කට්ටිය බලනවා මම කොහොමද වැඩිපුර ප්‍රකාශ කරන්නේ මේක. එයාගේ බැලන්ස් එක තියෙන්නේ අර අර ප්‍රකාශ කිරීමේ පැත්තට වෙන්නේ. අන්න ඒ විදිහට තමන් අඳුනගෙන ටික ටික බලනවා මේ හෙල්ති වේස් වලින් කොහොමද මේ අපි මේ ද්වේෂය පිට කළ දාන්නේ. නැතු ඇතුළත තියාගෙන ඉඳියොත් ඉතින් කැන්සර් තමයි. එහෙම නැත්නම් මානසික ડિප්‍රෙෂන් තමයි. ඒකින්ද එළියට දැමීමක් අවශ්‍ය වෙනවා. වැඩිපුර එළියට දාන කෙනෙක් එළියට දැමීම අඩු කරගන්න. මම සංසුන්සුන් ඉන්නේ කොහොමද? මම මේ වගේ අවස්ථාවක හිත සැහැල්ලුවෙන් තියාගන්නේ කොහොමද කියන පරීක්ෂණයක් තමයි යට තියෙන්නේ. හංගගෙන ඉන්න කෙනෙක්ට තියෙන වැඩි වැඩියෙන් ප්‍රකාශ කිරීම. මොකද මිනිස්සු කරේ නැගලා නතර වෙන්නේ. නිශ්ශබ්දව ඉන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට කියන්න තියෙන අන්න තමන්ගේ බවුන්ඩරිස්, තමන්ගේ සීමාවල් ප්‍රකාශ කරන්න. මම මේ වගේ දේවල් වලට මගේ හිත රිදෙනවා. ඒකින්ද මම කැමති නැහැ. ඒ පොඩක් පොඩක් තියෙන්න ඕනේ. පොඩි ગેප් එකක් තියෙන්න ඕනේ. එහෙම නැතු බෑ. මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. ද්වේෂය කියන එක ඒක හොඳ මොටිවේෂන් එකක්. ඒ වගේ දෙයකට මේ වගේ ગેප් එකක් හදාගන්න, තමුන්ගේ පර්සනල් ස්පේස් එක ආරක්ෂා කරගන්න. ඒ වගේ දෙයක් නැත්තම් ගැලීම ඇතුළටම අත දාලා තමයි නතර වෙන්නේ. ආයි නවත්තන්නේ නැහැ. දෙන්න හොඳ නැහැ අවස්ථාවක. ඌන තැන ගන්න ඕනේ. අර ලොකු සායින්හන්ස කියන අර මොකද්ද ඒ දවස්වල ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ගියපු එකක් ගැන මේ කියන්නේ. මේ මුවන් පැලස්ස මම නම් එතකොට පොඩි මට මුවන් පැලස්ස ඇහෙනවා මතකයි නිකන් ලාවට වගේ අදහසක් ඔලුවට ගිහිල්ලා යන කාලය යන නෙමෙයි. එතකොට ඒකේ කියනවා අර මේ ගියක් බිඳිනකොට හොරා ඉස්සලා දානවා මුට්ටිය. මුට්ටියට ගහන්න හොඳ නෑලු. මුට්ටියට ගහන්න හොඳ නෑලු. ඊට පස්සේ දෙවෙනියට දානවා ඔලුව. එතකොට මුට්ටියට ගහන්න නැතුව දෙවෙනියට ඔලුවට ගහන්න ඕනේ කියලා පොල්ලෙන්. එනේ ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් ඒ වගේ දේවල් සර්පේ දෙන්නේ මල්ලේ තියාගන්න. ඔක්කොම අයින් කළා නිකන් එහෙම එකපාරට එපා පහර නෑනේ. සර්පයාටත් අසාධාරණයි. ඉතින් වටපිටා ඉන්න කට්ටියටත් අසාධාරණයි. තමුන්ටත් අසාධාරණයි. ඉතින් දැන් විස දාල ටිකක් ගලවලා මම මල්ලේ තියාගන්න. මොකක් හරි අවුලක් එනවනේ අන්න පොඩ්ඩයි එළියෙන් තියනවා. උපේනේ උපපුවම ප්‍රශ්න ඉවරයි.
නැසෙ ගිය සති වන් ඇත්තම ටෙස්ට් කරා පොඩ්ඩක්. එක සෝනස්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකක්ද තියෙන්නේ සෝනස් තිරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ වුණාට දැන් සික්‍රාද ධර්ම දේශනාවේ අර කිකි රජතුමාට කිව්වා වගේ ගටිකාර වගේ වෙන්න කියලා එකපාරක් කියනවා, දැන් කියනවා සර්පය තියාගෙන ඉන්න කියලා. ටිකක් මට නම් ටිකක් කන්ෆියුස් වුණා වගේ එකෙන්. මේ කොහොම වුණත් ස්වාමීන් වහන්සේ මට ආපු ගැටලු තමයි දැන් මේ 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 නදී ප්‍රතිප පිළිතුරත් එක්ක දැන් ඔබ වහන්සේ කියන්නේ රාග චරිත සහ ද්වේෂ චරිත කාලෙත් එක්ක වෙනස් වෙන්න පුළුවන් කියලා. හැබැයි එතකොට ඔය මේ සංඥා චරිත සංස්කාර චරිත සහ වේදනා චරිත කියන එකත් එහෙම වෙනස් වෙනවාද කියන ගැටලුවක් මට ආවා. ඒක චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා ස්වාමීන් වහන්ස.
ඔව් වෙනස කියන්නේ මේ ලෝකේ මේ සදාතනික ධර්මයක්. එතකොට ඒ වෙනස තියෙනවා. ඒකම තමයි අර මුලින් කතාවට කියන්න තියෙන්නේ. පරස්පරයි කියලා හිතනවනම් ඒ කියපු බණේ හරි. එහෙම නැතුව ඒ ස්ථිර මතයක් පිටවනවා නම් අන්න ඒ මතේම මේ කියන ධර්මය නැහැ. මොකද හේතුව ස්ථිර කිසි දෙයක් පෙන්නම් කරන්න බෑ. වෙනස කියන එක තියෙනවා. ඊයට සත්‍යයි ඊයට පොරොන්දු හදපත්ලෙන් තමයි දෙන්නේ. අද වෙනකොට ඒක වෙනස් වෙනවා. ඊයේ සත්‍ය අදට සත්‍ය වෙන්නේ නැහැ. අද වටපිටාව වෙනස්. ඒතකොට අද වෙනස්කම බාර ගන්න වෙනවා. ඊයේ පොරොන්දු අදට වැලිඩ් වෙන්නේ නැහැ. අපි කරන්නේ මොකද? අයියෝ මෙහෙම කුව බලන්නකො. මමත් ඉතින් එහෙම අදහසකින් කාලයක් ගත කළා මම මේ කියන්නේ. මටත් හිතුණා පොරොන්දුවක් තිබ්බනම් ආයේ නිකන් මොන වුණත් ඒ විදිහට ඒ ස්ථිරව ඒ අදහස තියෙන්න ඕනේ කියලා. නමුත් ඊයට සත්‍ය අදට සත්‍ය වෙන්නේ නැහැ. ඊයේ පොරොන්දු අද පොරොන්දු නැහැ. ඊයේ තියුණ වටපිටාව අනුව මෙහෙම දෙයක් කිව්වා තමයි. අද තියෙන වටපිටාව අනුව මෙහෙම දෙයක් කියනවා තමයි. ඒතකොට අර නිත්‍ය සංඥාව ඉන්න කට්ටියට අර භූමිතල් ගැහුවා වගේ තමයි. හරි අමාරු වෙනවා. ඉතින් ඒකම තමයි මේ ධර්මය. ඒකම තමයි තියෙන ඔය අනිත්‍ය කතාව. ඉතින් ඒකින්ද එක දවසකට එක පැත්තකින් බණක් කියන්න පුළුවන්. තව දවසකට තව පැත්තකින් බණක් කියන්න පුළුවන්. එහෙම නැතුව හරීරක් මේකයි මැද කියලා පෙන්වන්න බෑනේ. එහෙම පෙන්වනවා නම් එතනම නෑනේ ඔය කියන ධර්මේ. ඒ වෙනුවට වමට බරේ කාට කියනවා දකුණට ඵලයන්, දකුණට ඵලයන් කියලා. දකුණට බරේ කාට කියනවා වමට ඵලයන් කියලා. ඕක තමයි. ඉතින් කෙනෙක්ට හිතනවා නම් මේ කිව්ව කතාව පරස්පරයි කියලා අන්න වැඩේ හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් වැඩේ හරි කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. කොහොමද පින් ඔබ වහන්සේට නාමන්ත්‍රයට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුති රාජය. බොහොම පින් අවසරයි ස්වාමීන් වහන්සේ. මේ අර දැන් ස්වාමීන් වහන්සේ කිව්වනේ අර නදීප්ත දීප උත්තරේ තර රාජිකත් මතක් කරපු විදිහට මේ කේන්තිය පොඩ්ඩක් කොහේ හරි තියාගත්තට කමක් නැහැ, අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න කියලා ස්වාමීන් වහන්සේ. ඒකේ මගේ මේ අත්දැකීමක් තියෙනවා. මේ දැන් මට පොඩි කාලේ ඒ කියන්නේ වයස අවුරුදු 10 15 විතර නිකන් කේන්ති යන්නේමනේ. ඊට පස්සේ මම බැලුවා මේ අනිත් ළමයි හැමෝටම කේන්ති යනවා. එයි මට කේන්ති දෙන්නේ නැති කියලා. මම ඇත්තටම කේන්තිත් එක්ක අත්හදාවලීම කර ඔය ඔබවහන්සේ කියපු විදියට. ඊට පස්සේ මට තේරුණා දැන් මම මුලින් අත්හදාවලීමට කරේ කාලයක් යනකොට සයින්නස මට හරියට කේන්ති යන පටන් ගත්තා. ඊට පස්සේ පාලනයක් නැතුවම කේන්ති යන පටන් අරගෙන මේ ඇත්තට මේ නිස්සරණවනේ මේ විදිහට භාවනා කරන්න ගත්තා. හොඳයි මට ඒක මේ පාලනය කරන්න පුළුවන් උනේ. මේ ගිරිසොයනස ඒක කේන්තිය පොඩ්ඩක් හරි අපි මේ පැත්තක තියාගත්තොත් ඒකේ ස්වභාවයක් තියෙනවා, මානසික ස්වභාවයක් වෙන්න ඕන. ඒක ටිකක් පැතිරෙන්න බලන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අර බුදුහාමුදුරුවෝ කිව්වා කියලා හරි කොහරි මම කතාවක් අහලා තිනවා. අර සර්පය බව පෙන්වන්න පොඩ්ඩක් පෙනේ පුප්පල එහෙම පෙන්වන්න ඕන කතාවක් අහලා තිනවා. ඒක බුදුහාමුදුරුවෝම කිව්ව එකක්ද කියලා මට විශ්වාසයක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ එහෙම එක කියන්නේ නැහැ කියලා තමයි මට හිතිලා තියෙන්නේ. මේ ඒක සවිනාසේ එතන පොඩි අර කේන්ති ස්වභාවයේ අනතුරුකුත් තියෙනවා කියලා මට මේ කියන්න අවශ්‍ය වුණා සවිනාස.
අනතුරක් තියෙන අනිවාර්ය. ඒකනේ දල ගලවලා තියන්නේ කිය විස දල ගලවලා තියන්න ඕනේ. එහෙම නැතුව කියොත් අමාරුයි. ඉතින් අර කේන්තිය නැහැ කියලා ඉඳලා අනිත් පැත්තට කැරකිලා ගිහිල්ලා තියෙන ඉඳි පේනවනේ අනිත් කට්ටියට කේන්තිය යනවා මට කේන්තිය යන්නේ නැහැ කියලා හිතාගෙන ඉඳියා. නමුත් අනිත් පැත්තට ඔන්න පාලනයක් නැති ගානට කේන්තිය යනවා. එතකොට අර ගෑනු දර බඳින්න ගන්නවලු මේ නයාවත් පෙනේ පිපුවේ නැත්තම්. එතකොට පොඩක් පෙනේ පුප්පලා තියාගන්න ඕනේ. එහෙම නැතුව බෑනේ කරන්නේ. නැත්තම් ඌට් නිකන් අසරණ වෙනවනේ අප්පා නාගයා වුණත්. නාගයාගේ නාග ගතිය පොඩක් තියෙනවනේ. ඉතින් ඒ වගේ ඔය කියන ඒවා ඔය එකම එනර්ජි එක තමයි බිල්ඩ් වෙන්නේ. එතකොට කෙනෙක් කේන්තිය නසනවා නම් එක් දෙක අර එනර්ජි එකත් නසනවා. අපි මේක ඩිරෙක්ට් කරන එකක් කරන්නේ. දැන් වතුර කියන එක ගත්තොත් අපිට එහෙම ප්‍රයෝජනයක් ගන්න බෑ. නමුත් අර පවර් ප්ලාන්ට් එකක් ගහලා ඒ විදියට ඩෑම්යක් හදලා ඒ නිවැරදි දිශාවට දිශානති කරාම අන්න විදුලිය හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් ඔතන තියෙන. එහෙම නැතුව සම්පූර්ණ නිකන් ඒ නසලා දාන එකක් නෙමෙයි. ඒ වෙනුවට පොඩ්ඩක් නිවැරදි දිශාවකට දිශානති කිරීමක්. එහෙම නැතුව අර වහලා දාන කටි ගොඩාක් වෙලාවට ආතතියෙන් පීඩණයෙන් තමයි කෙලවර වෙන්නේ. ඒක නිසා ඉතින් අර ඒ විදිහ විවෘත භාවයකින් කටයුතු කිරීමක් තියෙනවා. ටිකෙන් ටික බලන්න ඕනේ මම මේ කොයි දිහාවටද යන්නේ. ටික ටික කොහොමද මගේ පරිවර්තනය සිද්ධ වෙන්නේ කියන කතාව තමයි තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවවලදී අපි හැම වෙලේම ටිකක් දේවල් වලට යට වෙනවා වෙනුවට විවෘත බැල්මකින් බලනවා. අර මිලරේපාගේ කතාවක් තියෙනවා. මිලරේපා කියනවා මොකද්ද මේ ගලක් කෙනෙක් විසි කරොත් බල්ලෙක් දිහාවට ඒ බල්ලා ගල පිටිපස්සෙන් ඇදිලා ඇදිලා යනවා. ගිහිල්ලා ගල කාලා ගල තමයි මට අනතුර කරේ කියලා ගලත් එක්ක පලිගන්න හදනවා. නමුත් සිංහහෙට්ට ගලක් විසි කරොත් කවුරුත් ගල දිහා නෙමෙයි සිංහයා බලන්නේ විසි කරපු දිහා ආව දිහා. එතකොට එකපාරකට වැඩි කවුරුත් සිංහහෙට්ට ගලන්න විසි කරන්නේ නැහැ කියලා කියනවා. අන්න ඒ වගේ කතාවක් කියන ඒ වගේ අපේ හිත තුලින් නැగిලෙන මේ හිතවිලි අපි මුලට ගිහිල්ලා බැලුවොත් අපේ මේකට හේතුව මොකද්ද? විමසීමක් කළ බැලුවොත් සිහිය පිහිටවගෙන බැලුවොත් මේ යන ක්‍රියාවලිය ඔන්න එක හිතවිල්ලක් අදිනවා. හෙට තව එකක් එනවා. ආපහු පැයකින් තව එකක් එනවා. ඔය ඔක්කොම අපිට ක්‍රියාත්මක කරන්න බෑනේ. ඒතොර මේක කොල්ලිවරේන වැඩකුත් නෙමෙයි නේ වෙනුවට පොඩ්ඩක් විවේකීව ඉඳලා බලනවා. මොකද්ද මේකට හේතුව? මොකද්ද මේකේ මුල කියලා බැල්මකින් විවෘත බැල්මකින් බලනවා. අර ගලපා පිටිපස්සේ අර හිතවිල්ලට අහුවෙලා ඒක ඔස්සේ ගිහිල්ලා අර බලු ක්‍රමයට යනවා වෙනුවට අන්න සිංහෙක්ගේ වගේ ස්වභාවයක් අපි තුල හදා ගන්නවා. ඒ හදන්න අපි මොකද කරන්නේ? අන්න අර මුලට ගිහිල්ලා බලන්න. මොකද්ද මේකට හේතුව? ඇයි මට මේ විදිහට තරහ යන්නේ? ඇයි මම මේ විදිහට කටයුතු කරන්නේ? එහෙම බැලුවොත් ලොකු හිස්ටරි එකක් දිගේ ඇරෙනවා. අපේ ජීවිතවල තියෙන නොදන්න පැති ගොඩාක් ගැළපිලා එනවා. ඉතින් මම අර පහුගිය දවසක කේ ඉන්දියා මොකද්ද අන්න කෙනෙක් ඉන්නවා. එයා තරුණ වයසේ ඉන්න කෙනෙක්. එයාගේ තියෙන අමුතු ප්‍රශ්නයක් මොකද්ද? අපි හිතමු කෙනෙක් අර අපි කියන්නේ පර්සනල් ස්පේස් එක පොඩ්ඩක් එහාට පැන්නොත් ඒ පර්සනල් ස්පේස් එක බිඳගෙන තමුන්ගේ ඇතුළට ආවොත් අපි හිතමු ඇඟෙන් ඇල්ලුවා හරි මොකක් හරි වුණොත් පිරිමි කෙනෙක් හරි මෙවිත්වා අර කෙනත් පිරිමි කෙනෙක්. එතකොට මේ මෙයාට අමුතු විදිහට තරහ යනවා. අමුතු වෙහෙසක් එනවා. ඒ මිනිසුන්ට එක්ක ආරවුල වලට පැටලෙනවා. මොකද්ද මේකට හේතුව? මොකද්ද කියලා අන්න නැවත විමසලා තමුන්ව මැදිනේ කරනකොට තේරෙනවා. අන්න කුඩා කාලේ යම්කිසි ඒ කියන්නේ පිරිමි කෙනෙක් විසින්ම අතවරයක් කරන්න ඇවිල්ලා ඒ ප්‍රශ්නෙකට මුහුණ දීලා. එතකොට ඒ අතවරයක් වෙලා නැහැ. නමුත් ඒ වගේ මානසික පීඩාවක් ඇවිල්ලා. ඉතින් ඒ පීඩාව හේතු කරගෙන පස්සේ දවසක අර විදිහ අමුතු විදිහකට තරහාවක් යනවා. එතකොට තරහ පාලනය කරයි කියලා හේතුව පේන්නේ නැහනේ. මම තරහ ගන්න හොඳ නැහැ, උස්ම ගන්න ඕනි කිය. එහෙම පාලනයකුත් තියෙනවා. මම කියන්නේ ඊට වැඩි එහා ගියපු සොයා ගැනීමක් මේ ඉතිවා සිටින. ඇයි මට මේක තරහ යන්නේ? සමහර විට අවුරුදු ගාණක් අධ්‍යයනය කරාට පස්සේ තමයි තේරෙන්නේ, ආ මේ වගේ මගේ හිත තුළ තුවාලයක් තිබිලා තියෙනවා. මේ වගේ සිදුවීමකට මුහුණ දුන්න නිසා මගේ හිත තුළ පීඩාවක් තිබිලා තියෙනවා. අන්න ඒ පීඩාවේ ප්‍රතිඵලයක් විදිහට, ඒ වුන්ඩ් එකේ ප්‍රතිඵලයක් විදිහට මම මේ නුසුදුසු විදිහට, අනවශ්‍ය විදිහට, අදාළ නැති විදිහට තරහ ගැනීමක් සිද්ධ කරනවා කියලා. අන්න ඒ විදිහේ සොයා ගැනීමකට ඕක හේතු කාරණා වෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ මේ අපිවම අඳුන ගැනීමක් අපි මේ කරන්නේ. ඒ අඳුන ගැනීම ඉතින් කාලයක් යන අඳුන ගැනීමක්. ටිකෙන් ටික විවෘත වෙලා බැලුවොත් ඔය කියන විදිහට අමුතු නොදැක්ක පැති, නොපෙනුණු පැති තමුන් ගැනම අඳුන ගන්න පුළුවන් හැකියාවක් ඕක පිටිපස්සේ තියෙනවා ඉතින්.
එහෙමයි සොයනස බොහොම පින්. මම පැහැදිලි පිළිතුරු වංශයේ තිරුවන් සරණයි.
උසරයි සොයනස ඔබ හිතන්නේ අපේ කාලය අර කියලා වැඩසටහන සමාප්ත කිරීමට මම රාජිකාට බාර දෙනවා වැඩසටහනේ සමාප්තිය සනිටුවන් කරන්න. තිරුවන් සරණයි සොයනස.
තිරුවන් සරණයි නදී. මේක තමයි මේ නාමන්තත් පොඩි ආරාධනාවක් කළා තියුණා.
එහෙමයි සොයනස මම කියන්නේ හිතේ.
ඔව් අපිට මේ පරක්කුත් වෙලා තියෙන, මට පොඩි නිකන් වෙහෙසකුත් ඇවිල්ලා තියෙනවා. ඒකින්ද මේ ඒ කට්ටිය සකච්ඡා කළා නාමන්තර පුළුවන්නේ මේ අප්ඩේට් එකක් දාන්න, මේල් එකක් දාන්න පුළුවන්නේ. එතකොට අපි අප්ඩේට්
එහෙමයි
සෙන්ස්. ඒක වැඩි කරගෙන යන්න මේ වැඩසටහන අවසන් කළා. අපි පස්සේ දැනගමු මොකද උනේ කියලා.
එහෙමයි සෙන්ස්. මේ පුළුවන් හිම් කරන්න. බොම් පින් තුරන් සෙන්ස්.
බොම් පින් නදී මම බන්දුල මාමට ආරාධනා කරනවා අද දවසේ අනුමෝදනා කරලා සෙන්ස්ලා වන්දනා කරලා අද දවසේ වැඩ කටයුතු අවසන් කරන විදිහට.
අවසරයි ස්වාමීන් වහන්සේ. අද දිනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනම ධාම වටිනා ධාම දේශනාවක්, ඒ වගේම බොහොම සිත් ගන්න ආකාරයෙන් කමඨාන් සාකච්ඡා වාරයක් පැවැත්වුවා. අපසියල්ලම නිදෙක් අනුග්‍රහයත් වහන්සේලා ලබාගත් සීල්මුපින්, ඒ වගේම යෝගාවචර පිළිස ශ්‍රවණය කිරීම වශයෙන් ලබාගත් සීල්මුපින් ප්‍රථමයෙන් ඔබ වහන්සේ දෙනමට නිදුක් නිරෝගී සුවය පිණිස ප්‍රාර්ථනා කරනවා. මේ කෘත්‍ය සඳහා අතිශයින් උපකාර කරන අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලා, ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමීන් නිසරණ වනයේ සිටින ස්වාමීන් වහන්සේලා මෙම ශාසනික සේවාව කරගෙන යාමට ශක්තිය බලය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ක්‍රියාවට සාධිකයා සමත්ුන් යම් පෙනෙන නොපෙනෙන පිළිසක් ඇත්තම් ඒ ඇයටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපගේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ධාතා කියා පින්ට අවසර. එත්තා වචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා.